ජොහන් තුමාට එළිදරව් වූ දර්ශනය. එළිදරව්ව පළමුවන පරිච්ඡේදය.
දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට දැක්වූ එළිදරව්ව මේය. එය උන් වහන්සේට දෙන ලද්දේ ඉක්මනින් සිදුවන්නට තිබෙන දේවල් ස්වකීය සේවකයන්ට පෙන්වන පිණිසය. ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය දූතයා එවමින් ඒ දේවල් තමන් සේවක ජොහන් හට දැන්වූසේක. ජොහන්ද දෙවියන් වහන්සේගේ පණිවුඩය ගැනත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සාක්ෂිය ගැනත් එනම් තමන් දුටු සියල්ල ගැන සාක්ෂි දුන්නේය. මේ දිවැසි වාක්‍ය කියවන්නාද එහි වචනවලට සවන් දී ඒවා පිළිපදින් නොද භාග්‍යවන්තයෝය. මන්ද නියමිත කාලය ආසන්නය.
ආසියාවේ සභා සතට මෙය ලියා එවන්නේ ජොහන් නම් මමය. වැඩ සිටින වැඩ සිටිය මතු වඩින දෙවියන් වහන්සේගෙන්ද උන්වහන්සේගේ සිහසුන ඉදිරියෙහි සිටින ආත්මයන් සත්දෙනාගෙන්ද විශ්වාසවන්ත සාක්ෂිකරුත් මලවුන්ගෙන් උත්ථාන වූ කුළුඳුලාත් මිහිපිට රජුන්ගේ අධිපතියාත් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන්ද ඔබට කරුණාව හා ශාන්තිය වේවා. උන්වහන්සේ අපට ප්‍රේම කරන සේක. සිය යාගික රුධිරයෙන් අප පවින් මිදූසේක. තම පියාණන් වන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස උන්වහන්සේ අප රාජකීය පූජක වංශයක් කළසේක. ඒ තැනන් වහන්සේට මහිමයද බලපරාක්‍රමයද සදහටම වේවා. ආමෙන්. බලන්න, උන්වහන්සේ වලාකුළු පිරිවරා වඩිනසේක. සියල්ලෝ උන්වහන්සේ දකින්නෝය. කුරුසියේ ඇන ගැසූ අයද උන්වහන්සේ දකින්නේ. මිහිපිට සියලු ජාතීහු උන්වහන්සේ නිසා වැළපෙන්නෝය. එය සැබෑමය. ආමෙන්.
ආරම්භයද අවසානයද මම වෙමි. වැඩ සිටින වැඩ සිටිය මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ වදාරනසේක.
ඔබගේ සහෝදරයා වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් පීඩාවලද උන්වහන්සේගේ රාජ්‍යයේද ඔබේ ඉවසිල්ලේද පංගුකාරයා වන ජොහන් නම් මම පැට්මොස් නම් දිවයිනෙහි සිටියමි. මා එහි සිටියේ දෙවියන් වහන්සේගේ පණිවුඩය දේශනා කිරීම නිසාත් ජේසුස් වහන්සේ ගැන සාක්ෂි දීම නිසාත්ය. සමිඳානන් වහන්සේගේ දවසේදී මම ආත්මයානන් වහන්සේ තුළ සිටියමි. එවිට හොරණෑ හඬක් වැනි මහත් ශබ්දයක් මා පිටුපසින් ඇසිනි.
ඔබ දකින දර්ශන පොතක ලියා එපිසය, ස්මරණය, පෙර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලදෙල්පියාව, ලවෝදීසය යන මේ සභා සතට යවන්නේ.
ඒ හඬ පැවසීය. එකල මට කතා කළ ඒ ශබ්දය කිමෙක් දැයි බලන පිණිස මම හැරුණෙමි. එසේ හැරුණු කල රන් පහන් රුක් සතක්, ඒ පහන් රුක් මැද පාද දක්වා වස්ත්‍රයක් හැඳ ලය රන් පටියක් බැඳගෙන සිටි මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි තැනැත්තෙකුද දිටිමි. උන්වහන්සේගේ හිසද හිස කෙස්ද ලෝමමෙන්ද හිමමෙන්ද සුදෝ සුදුය. ඇස් ගිනි දැල්ලක් හා සමානය. පාද උදුනක ගිනියම් කළ දිලිසෙන ලෝකඩ වැනිය. උන්වහන්සේගේ කටහඬ සමුද්‍ර ഘോഷයක් හා සමානය. දකුණතෙහි තාරකා සතක් වී උන්වහන්සේගේ මුඛයෙන් දෙමුවහත් තියුණු කඩුවක් නික්මී උන්වහන්සේගේ මුහුණ මද්දහනේ හිරුමෙන් දීප්තිමත්ව බැබලිනි. උන්වහන්සේ දුටු කල මම මල තැනැත්තෙකු මෙන් උන්වහන්සේ පාමුල වැටුනිමි. උන්වහන්සේ සිය දකුණත මා පිට තබා මෙසේ වදාළසේක.
බිය නොවන්න, මම පළමුවැන්නා සහ අන්තිමයාය, ජීවමාන තැනැත්තාය. මම මැරුනෙමි. එහෙත් බලන්න, මම සදහටම ජීවත්ව සිටිමි. මරණයේද පාතාල ලෝකයේද යතුරු මට ඇත. එබැවින් ඔබ දුටු දේද, දැන් තිබෙන දේද, මතු සිදුවන්නට යන දේද වන ඔබ දකින මේ දේවල් ගැන ලියන්න. මාගේ දකුණතෙහි ඔබ දුටු තාරකා සතෙහිද, රන් පහන් රුක් සතෙහිද ගුප්තාර්ථය මේය. තාරකා සතනම් සබහ සතේ දූතයෝය, පහන් රුක් සතනම් සබහ සතය.
එලිදරව්ව දෙවන පරිච්ඡේදය.
එපිස සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න. සිය දකුණතෙහි තාරකා සත දරන, රන් පහන් රුක් සත මැද සක්මන් කරන තැනන් වහන්සේ මෙසේ වදාරනසේක.
ඔබේ ක්‍රියාද, ඔබේ වෙහෙසීම්ද, ඔබේ ඉවසීමද මම දනිමි. ඔබ දුදනන් නුරුස්සන බවද, ප්‍රේරිතවරුන්ගේ පදවිය අයුතු ලෙස පවරාගත් අය සෝදිසි කර බලා ඔබ ඔවුන් බොරුකාරයන් යයි දැනගත් බවද මම දනිමි. මාගේ නාමය නිසා ඔබ ඉවසිල්ලෙන් දුක් ඉසිලීමේදී පසුබට නොවූ බවද මම දනිමි. එහෙත් ඔබට විරුද්ධව එක චෝදනාවක් මට ඇත. මුලින් ඔබ මට දැක්වූ ප්‍රේමය දැන් නැත. ඔබ කෙතරම් පහතට වැටී ඇද්දැයි සිහියටගෙන පසුතැවී සිත හරවා ගන්න. මුලින් කළ ක්‍රියා නැවත කරන්න. එසේ නොකළොත්, පසුතැවී සිත හරවා නොගතහොත්, මම ඔබ වෙත පැමිණ ඔබේ පහන් රුක තිබෙන තැනින් එය ඉවත් කරන්නෙමි. එහෙත් ඔබේ වාසියට එක දෙයක් ඇත. එනම් මා මෙන්ම ඔබත් නිකොලයිතයන්ගේ ක්‍රියාවලට ද්වේෂ කිරීමය.
ආත්මයන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසාවා.
ජයග්‍රාහකයාට දෙවියන් වහන්සේගේ පාරාදීසයේ හිතිබෙන ජීවන වෘක්ෂයෙන් අනුභව කරන්නට දෙන්නෙමි.
ස්මරණායේ සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න. පළමුවැන්නාද අන්තිමයාද වන මැරුණ නමුත් ජීවත්ව සිටින තැනන් වහන්සේ මෙසේ වදාරනසේක.
ඔබ විඳින බලවත් පීඩාවද දිලිඳුකමද මම දනිමි. එහෙත් ඔබ ධනවත්ය. ජුදෙව්වරුන් නොවන නමුත් තුමූ ජුදෙව්වරුන් යයි කියාගන්නා සාතන්ගේ හවුලක් වන අයගේ අපවාද මම දනිමි. ඔබ විඳින්නට යන දේවලට බිය නොවන්න. බලන්න, ඔබ විමසන පිණිස යක්ෂයා ඔබෙන් සමහරෙකු සිරගත කිරීමට අර අදිමින් සිටී. දස දවසක් ඔබ පීඩා විඳින්නහුය. මරණය දක්වා විශ්වාසීව සිටින්න. එවිට මම ඔබට ජීවන කිරුල ප්‍රදානය කරමි.
ආත්මයන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසාවා.
ජයග්‍රාහකයාට දෙවන මරණයෙන් අනතුරක් නොවන්නේය.
පෙර්ගමම් සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න. දෙමුවහත් දියුණු කඩුව දරන තැනන් වහන්සේ මෙසේ වදාරන සේක.
ඔබ වාසය කරන තැන මම දනිමි. එය සාතන්ගේ සිංහාසනය පිහිටි ස්ථානයයි. එහෙත් ඔබ මට පක්ෂපාතව සිටින්නහුය. මාගේ විශ්වාසවන්ත සාක්ෂිකාරයෙකු අන්තිපාස් සාතන්ගේ වාසභූමිය වන ඔබේ නගරයේදී මරණු ලැබූ කාලයේදී පවා ඔබ මා කෙරෙහි විශ්වාසය ප්‍රතික්ෂේප නොකළහුය. එහෙත් ඔබට විරුද්ධව චෝදනා ස්වල්පයක් මට ඇත. ඔබ අතර බාලාම්ගේ ඉගැන්වීම් පිළිගත් අය සිටිති. බාලාම් දේවතා රූපවලට පිදූ පිදේනි කෑමටත් කාම මිත්‍යාචාරය කිරීමටත් ඊශ්‍රායෙල් සෙනඟ පෙළඹවීමට බාලාක්ට ඉගැන්විය. එලෙසම නිකොලයිතයන්ගේ ඉගැන්වීම් පිළිගත් අයත් ඔබ අතර සිටිති. එබැවින් පසුතැවී සිත හරවා ගන්න. එසේ නොවුවොත් මම විගසින් ඔබ වෙත පැමිණ මාගේ මුඛයෙන් නික්මෙන කඩුවෙන් ඔවුන්ට විරුද්ධව සටන් කරන්නෙමි.
ආත්මයානන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසාවා.
සැඟවී තිබෙන මන්නා ආහාරයෙන් ජයග්‍රාහකයාට දෙන්නෙමි. තවද ලබන්නා මිස අන් කිසිවෙකු නොදන්නා අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක්ද මම ඔහුට දෙන්නෙමි.
තියාතිරා සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න. ගිනි දැල්ලක් වැනි ඇස්ද, ඔපයෙන් දිලිසෙන ලෝකඩ වැනි පාදද ඇති දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝ මෙසේ වදාරන සේක.
ඔබේ ක්‍රියාද ප්‍රේමයද විශ්වාසවන්තකමද සේවයද ඉවසිල්ලද මම දනිමි. තවද මෑතකදී ඔබ කළ ක්‍රියා පෙරට වඩා හොඳ බවද දනිමි. එහෙත් ඔබට විරුද්ධව මේ චෝදනාව මට ඇත. තමා දිවස්වරියකැයි කියාගන්නා ජෙසබෙල් නැමැති ස්ත්‍රියට ඔබ අනුබල දෙන්නහුය. කාම මිත්‍යාචාරය කරන්නටද දේවතාරූපවලට පිදූ පිදේනි කන්නටද උගන්වමින් ඈ මාගේ සේවකයන් මුලා කරන්නීය. පසුතැවී සිත හරවා ගැනීමට මා ඇයට කාලය දී ඇත. එහෙත් ඈ කාම මිත්‍යාචාරය ගැන පසුතැවී සිත හරවා ගැනීමට අකමැති වන්නීය. එබැවින් මම ඇය දුක් යහනක හෙලා ඇය සමග කාම මිත්‍යාචාරය කරන්නන් පසුතැවී සිත් හරවා නොගතහොත් ඔවුන්ද ඇය සමග දරුණු පීඩාවකට පත් කරන්නෙමි. තවද මම ඇගේ දරුවන් වනසාලන්නෙමි. එවිට මිනිසුන්ගේ සිතුම් පැතුම් විමසන තැනන් වහන්සේ මා බව සියලු සභාවෝ දැනගන්නහුය. තවද මම ඔබට එකිනෙකාගේ ක්‍රියා අනුව විපාක දෙන්නෙමි. එහෙත් මේ ඉගැන්වීම් නොපිළිගත් සාතන්ගේ යයි හඳුන්වනු ලබන ගුප්ත කරුණු නොදත් තියාතිරාවෙහි සිටින සෙසු අයට මම මෙසේ කියමි. මා එනතුරු ඔබට ඇති දේ තුල ස්ථීරව පවතින්න. වෙන බරක් ඔබ පිට මම නොතබමි. අග දක්වා මාගේ ක්‍රියා නොපිරිහෙලා ඉටු කරන ජයග්‍රාහකයාට ව්‍යානන් වහන්සේගෙන් මා ලැබූ ලෙස ජාතීන් කෙරෙහි බලය පවරා දෙන්නෙමි. මැටි බඳුන් බිඳ සුණු විසුණු කරන්නාක් මෙන් ඔහු ඔවුන් යගදාවකින් පාලනය කරන්නේය. මම ඔහුට පහන් තාරකාවද දෙන්නෙමි.
ආත්මයානන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසාවා.
එලිදරව්ව තුන්වන පරිච්ඡේදය.
සර්දිස් සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න. දෙවියන් වහන්සේගේ ආත්මයන් සද්දෙනාහා තාරකා සතදරන තැනන් වහන්සේ මෙසේ වදාරන සේක.
ඔබේ ක්‍රියා මම දනිමි. නමින් ඔබ ජීවත්ව සිටියත් සැබැවින්ම ඔබ මල කෙනෙකි. පිබිදෙන්න. තවමත් ඉතිරිව ඇතිදේ මැරී යාමට පෙර පණගන්වන්න. මන්ද මාගේ දෙවියන් වහන්සේ ඉදිරියේහි සම්පූර්ණයයි කිව හැකි ඔබේ කිසි ක්‍රියාවක් මට නොපෙනේ. එබැවින් ඔබ අසා පිළිගත් වචනය සිහිකර ඊට කීකරු වී පසුතැවී සිත හරවා ගන්න. ඔබ අවදිව නොසිටින්නහුනම් සොරෙකු මෙන් ඔබ වෙත එන්නෙමි. මා ඔබ වෙත පැමිණෙන වේලාව ඔබ නොදන්නහුය. එහෙත් තමන්ගේ වස්ත්‍ර අපවිත්‍ර කර නොගත් ස්වල්ප දිනෙක සර්දිසි ඔබ අතර සිටිති. ඔවුහු සුදුස්සන් බැවින් ධවල වස්ත්‍ර ඇඳ මා සමග ඇවිදින්නෝය. ජයග්‍රාහකයා මෙලෙස ධවල වස්ත්‍රයෙන් සරසනු ලබන්නේය. මම ඔහුගේ නාමය ජීවන පොතෙන් මකා නොහරින්නෙමි. මාගේ පියාණන් වහන්සේද උන්වහන්සේගේ දූතයන්ද ඉදිරියෙහි මම ඔහුගේ නාමය පිළිගන්නෙමි.
ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසාවා. පිලදෙල්පියා සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න. ශුද්ධ වූ සත්‍ය වූ දාවිද්ගේ යතුර ඇත්තා වූද, කිසිවෙකු නොපියන ලෙස දොර අරින්නා වූද, කිසිවෙකු නාරින ලෙස එය පියන්නා වූද, තැනන් වහන්සේ මෙසේ වදාරන සේක.
මම ඔබේ ක්‍රියා දනිමි. බලන්න, කිසිවෙකුට වැසිය නොහැකි විවෘත දොරක් මම ඔබ ඉදිරියේහි තැබුවෙමි. ඔබට ඇති ශක්තිය ස්වල්ප වූ නමුත් ඔබ මාගේ වචනය පිළිපැද්දහුය. මාගේ නාමය ප්‍රතික්ෂේප නොකළහුය. බලන්න, ජුදෙව්වරුන් නොවන නමුත් තුමූ ජුදෙව්වරු යයි බොරුවට කියාගන්නා වූ සාතන්ගේ හවුලේ අයට පැමිණ ඔබේ පා ඉදිරියේහි වැඳ වැටෙන්නටත් මා ඔබට ප්‍රේම කළ බව දැනගන්නටත් සලසන්නෙමි. ඉවසීමෙන් සිටින්නැයි මා කළ නියමය ඔබ රක්ෂා කළ බැවින් ලෝකවාසීන් පරීක්ෂා කිරීමට මුළු ලෝකය පිට පැමිණෙන්නට තිබෙන පරීක්ෂාවේ පැයෙන් මමත් ඔබ ආරක්ෂා කරන්නෙමි. මම වහාම එමි. ඔබේ කිරුල කිසිවෙකු පැහැර නොගන්න ලෙස ඔබ සතුදය තදින් අල්ලා ගන්න. ජයග්‍රාහකයා මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි කණුවක් කරන්නෙමි. ඔහු එතැනින් කිසි කලෙක පිටත නොයන්නේය. මාගේ දෙවියන් වහන්සේගේ නාමයද මාගේ දෙවියන් වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින නව ජෙරුසලම වන මාගේ දෙවියන් වහන්සේගේ නගරයේ නාමයද මාගේම අලුත් නාමයද ඔහු පිට කැටයම් කරන්නෙමි.
ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසාවා. ලවෝදීසේ සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න. විශ්වාසවන්ත සත්‍ය සාක්ෂිකාරයාණන් වන දෙවියන් වහන්සේගේ මැවිල්ලේ කර්තෘ වූ ආමෙන් නම් තැනන් වහන්සේ මෙසේ වදාරන සේක.
මම ඔබේ ක්‍රියා දනිමි.
ඔබ ශීතල ගතියෙන්වත් උණුසුම් ගතියෙන්වත් නොසිටින බව මම දනිමි. ඔබ ශීතලව හෝ උණුසුම්ව හෝ සිටියා නම් මම කැමැත්තෙමි. ඔබ උණුසුම්ව හෝ ශීතලව හෝ නොසිට ඇල්බැරී සිටින බැවින් මම මාගේ මුඛයෙන් ඔබ වමාරන්නෙමි. මම ධනවත්ය. මට මහත් සම්පත් ඇත. මට කිසි හිඟයක් නැතැයි ඔබ කියන්නහුය. එහෙත් ඔබ කාලකන්නියකි, දුක්ඛිතයකි, දිලින්දෙකි, අන්ධයකි, නග්නය. මේ කිසිවක් ඔබ නොදන්නහුය. එහෙයින් ඔබ ධනවත් වන පිණිස ගින්නෙන් පවිත්‍ර කළ රන්ද, නග්න භාවයේ විලිලජ්ජාව එළි නොවන පිණිස ඇඳගන්නට ධවල වස්ත්‍රද, ඇස් පෙනෙන පිණිස ආලේප කිරීමට අඳුන්ද, මාගෙන් බිලට ගන්නා ලෙස මම අවවාද කරමි. මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත්ව පසුතැවී සිත් හරවා ගන්න. මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර අරින්නේ නම් මම ඇතුළු වී ඔහු සමග කෑම කන්නෙමි. ඔහුද මා සමග කෑම කන්නේය. මා ජයගෙන පියාණන් වහන්සේ සමග උන්වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත්තාක් මෙන් ජයග්‍රාහකයාටද මාගේ සිංහාසනයෙහි මා සමග හිඳගැන්මට දෙන්නෙමි.
ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් නැත්තේ අසාවා.
එලිදරව්ව හතරවන පරිච්ඡේදය.
ඉන්පසු මෙන්න අහසේ දොරක් ඇරී තිබෙනු මම දිටිමි. හොරණෑ හඬක් මෙන් කලින් මට කතා කළ එම හඬ,
මෙහි නැගී එන්න. මින් පසු සිදුවෙන්නට යන දේ මම ඔබට පෙන්වන්නෙමි.
ඊකිය එකෙනෙහිම මම ආත්මයාණන් වහන්සේගේ බලයට යටත් වී සිටියෙමි. ස්වර්ගයේහි සිංහාසනයක් තිබිනි. ඒ සිංහාසනයෙහි කෙනෙක් වැඩ වුන්හ. එහි වැඩහුන් තැනන් වහන්සේ පෙනුමෙන් සූර්යකාන්තයට හා පුෂ්පරාගයට සමාන වූ සේක. සිංහාසනයේ වටා මරකතමින් දිලෙන දේදුන්නක් විය. මේ සිංහාසනයේ වටේ තව සිංහාසන 24ක් විය. ඒ සිංහාසනවල කුල දෙටුවන් 24 දෙනෙකු ධවල වස්ත්‍ර හැඳ සිය හිස් මත රන් ඔටුනු දරාගෙන වාඩි වී සිටිනු මම දිටිමි.
සිංහාසනයෙන් විදුලියද, ශබ්දද, අහස් ගිගුරුම්ද නික්මි.
සිංහාසනය ඉදිරියෙහි ගිනි පහන් සතක් දැල්වෙමින් තිබිනි. ඒ සතනම් දෙවියන් වහන්සේගේ ආත්මයෝ සත් දෙනාය. සිංහාසනය ඉදිරියෙහි පලිඟු හා සමාන වීදුරු සමුද්‍රයක් වැනි දර්ශනයක් විය. ඒ සිංහාසනය මැද හා අවටින් ඉදිරියෙන් හා පිටුපසින් ඇස් රාශියක් ඇති ජීවමාන සත්වයෝ 4 දෙනෙක් වූහ. පළමුවන සත්වයා සිංහයෙකුට සමානය. දෙවන සත්වයා වස්සෙකුට සමානය. තුන්වන සත්වයාට මනුෂ්‍යයෙකුගේ මෙන් මුහුණක් තිබිනි. 4වන සත්වයා පියාසර කරන රාජාලියෙකුට සමානය. ඒ සත්වයන් 4 දෙනාගෙන් එකිනෙකාට පියාපත් 6 බැගින් තිබිනි. ඔවුන් වටකරද ඇතුළතද ඇස්වලින් පිරී තිබුණේය. ඔවුහු
වැඩ සිටින මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමීන් දෙවියන් වහන්සේ සුවිශුද්ධය සුවිශුද්ධය සුවිශුද්ධය.
මේ දිවාරය දෙක්හි නොනැවතී ගයන්නාහ. ඒ ජීවමාන සත්වයන් සිංහාසනයෙහි වැඩහිඳින සදහටම ජීවත්වන තැනැන් වහන්සේට ප්‍රශංසාවද ගෞරවයද ස්තුතියද දෙන හැමවිටම කුල දෙටුවෝ 24 දෙනාද සිංහාසනයෙහි වැඩසිටින තැනැන් වහන්සේ ඉදිරියෙහි වැඳවැටී සදහටම ජීවත්වන තැනැන් වහන්සේට නමස්කාර කරති. එසේ කරමින් ඔවුහු සිය ඔටුනු සිංහාසනය ඉදිරියෙහි හෙලා,
අපගේ සමිඳානන් වහන්ස, අපගේ දෙවියන් වහන්ස, ඔබ ප්‍රශංසාවද ගෞරවයද බලයද ලබන්නට වටින තැනන් වහන්සේ, බන්ද ඔබ සියලුදේ මවා වදාලසේක. ඔබගේ කැමැත්ත නිසා සියලු දේ ඇතිවිය, සියලු දේ මවනැනක් දීය.
ඊ කියන්නාහ.
එලිදරව්ව පස්වන පරිච්ඡේදය. එවිට ඇතුළත හා පිටත ලියන ලද මුද්‍රා සතකින් මුද්‍රා තැබූ පොතක්. සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේගේ දකුණතෙහි තිබෙනු දිටිමි.
ඒ පොත දිගාරින්නටත් මුද්‍රා කඩන්නටත් සුදු සක්කවරෙක්ද?
ඊ කියමින් මහහඬින් හඬගසන බලවත් දේව දූතයෙකු දිටිමි. එහෙත් ඒ පොත දිග හරින්නටවත් එය බලන්නටවත් හැකි කිසිවෙක් ස්වර්ගයෙහිවත් මිහි පිටවත් පොළොවෙන් යටවත් නොසිටියේය. පොත දිග අරින්නටවත් එය බලන්නටවත් සුදුසු කිසිවෙකු හමු නොවූ බැවින් මම බොහෝසේ හැඬුවෙමි. එවිට එක් කුල දෙටුවෙක් මට කතා කර,
නාඩන්න, පොත ඇරීමේ සහ එහි මුද්‍රා සත කැඩීමේ වරම දාවිද්ගේ පෙළපතින් පැවතේන ජුදා ගෝත්‍රයේ සිංහයානු දිනාගත්හ.
ඊ මට කීය, එවිට සිංහාසනයද ජීවමාන සත්වයන් 4 දෙනාද කුල දෙටුවන්ද මැදෙහි මරණු ලැබුවාක් මෙන් පෙනුණු බැටළු පෝතකයෙකු සිටිනු මම දිටිමි. ඒ බැටළු පෝතකයාට අං 7ක්ද ඇස් 7ක්ද විය. ඇස් 7 නම් ලොව පුරා යවනු ලැබූ දෙවියන් වහන්සේගේ ආත්මයෝ 7 දෙනාය. බැටළු පෝතකයානෝ අවුත් සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේගේ දකුණතින් පොතගත්හ. එසේ පොතගත් කල ජීවමාන සත්වයෝ 4 දෙනා හා කුල දෙටුවෝ 24 දෙනා එකිනෙකා වීණාවක්ද සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍රද රැගෙන බැටළු පෝතකයාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝය. ඒ සුවඳ ද්‍රව්‍ය නම් සැදැහැවතුන්ගේ යාඥාය. ඔවුහු මේ අලුත් ගීතය ගායනා කළහ.
පොත ගන්නටත් එහි මුද්‍රා කඩන්නටත් සුදුසු තැනන් වහන්සේ ඔබය. බන්ද ඔබ මරණු ලැබ ඒ මරණය නමැති මිලයෙන් සියලු ගෝත්‍රවලින්ද භාෂාවලින්ද ජනයාගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් දෙවියන් වහන්සේ උදෙසා ලබාගත්සේක. අපගේ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබ ඔවුන් රාජකීය පූජක වංශයක් කළසේක. ඔවුහු මිහිපිට රජකම් කරන්නාහ.
එවිට මා බැලූ කල සිංහාසනයද ජීවමාන සත්වයන්ද කුල දෙටුවන්ද සිසාරා සිටි මහා දේව දූත පිරිසක් දිටිමි. ඔවුන්ගේ හඬද මට ඇසුනේ. ඔවුන්ගේ ගණන දස දහසක් වර දස දහසක්ද දහස් වර දහසක්ද විය. ඔවුහු මහහඬින් මෙසේ කීහ,
මරණ ලැබූ බැටළු බෝධකයාගෝ පාලයද ධනයද ප්‍රඥාවද පරාක්‍රමයද ගෞරවයද මහිමයද ප්‍රශංසාවද ලබන්නට සුදුසු තැනන් වහන්සේ.
තවද ස්වර්ගයේහිද පොළොවෙහිද පොළොව යටද මුහුදෙහිද යන මුළු ලෝකයෙහි ඇති සියලු සත්වයන්
සිංහාසනයෙහි වැඩ සිටින තැනන් වහන්සේටත් බැටළු බෝධකයාණන්ට ප්‍රශංසාවද ගෞරවයද මහිමයද පරාක්‍රමයද සදහටම වේවා.
ඊ කියනු ඇසීමි. ජීවමාන සත්වයෝ සතර දෙනාද
ආමෙන්
යයි කීහ. කුල දෙතු වැඳ වැටි නමස්කාර කළහ. එලිදරව්ව 6 වන පරිච්ඡේදය. එවිට බැටළු පෝතකයාණන් මුද්‍රා සතින් පළමුවැන්න කඩනවා මම දිටිමි. එකල ජීවමාන සත්වයන් 4 දෙනාගෙන් එකෙකු ගිගුරුම් හඬකින් මෙන් කතා කොට
එන්න
යී කියනු ඇසීමි. එකෙනෙහිම මම සුදු අශ්වයෙකු දිටිමි. අසු පිට හුන් තැනැත්තා අතේ දුන්නක් තිබුණේය. කිරුලක් ඔහුට දෙන ලදී. ඔහු ජයග්‍රාහකයෙකුගේ විලාශයෙන් ජයෙන් ජයට පත්වන පිණිස නික්ම ගියේය. බැටළු පෝතකයාණන් දෙවන මුද්‍රාව කැඩූ කල දෙවන ජීවමාන සත්වයා කතා කොට
එන්න
යී කියනු ඇසීමි. එවිට රතුම රතු තවත් අශ්වයෙක් නික්ම ආවේය. ඒ අසු පිට හුන් තැනැත්තාට මනුෂ්‍යයන් ඔවුනවුන් මරාගන්නා පිණිස පොළොවෙන් සාමදානය දුරු කරන්නට බලය දෙන ලද්දේය. ඔහුට මහා කඩුවක්ද දෙන ලදි. බැටළු පෝතකයාණන් 3 වන මුද්‍රාව කැඩූ කල 3 වන ජීවමාන සත්වයා
එන්නේ
යී කියනු මම ඇසීමි. එකෙනෙහිම කළු අශ්වයෙක් එහි විය. ඒ අසු පිට හුන් තැනැත්තා අතේ තරාදියක් තිබුණේය. එවිට ජීවමාන සත්වයන් 4 දෙනා මැදින් නික්මුණු හඬක් වැනි ශබ්දයක් මට ඇසුණේය. එය
හිරිඟු ලීටර් 1ක් දවසේ වේතනයකි. යව ලීටර් 3ක් දවසේ වේතනයකි. එහෙත් තෙල් වලටත් මුද්‍රික පානයටත් අනතුරු නොකරන්න.
යී කීය. බැටළු පෝතකයාණන් 4 වන මුද්‍රාව කැඩූ කල 4 වන ජීවමාන සත්වයා යී කියනු මම ඇසීමි. එකෙනෙහිම මම සුදුමැලි අශ්වයෙකු දිටිමි. ඒ අසු පිට හුන් තැනැත්තාගේ නාමය මාරයා යනුය. පාතාල ලෝකයද ඔහු පසු පස්සේ ගියේය. කඩුවෙන්ද ආගතයෙන්ද වසංගතයෙන්ද පොළොවේ වන මෘගයන් ලවාද මරණය පැමිණවීමට පොළොවෙන් 4 කොටසක් කෙරෙහි බලය ඔවුන්ට දෙන ලද්දේය. බැටළු පෝතකයාණන් 5 වන මුද්‍රාව කැඩූ කල දෙවියන් වහන්සේගේ වචනය නිසාද තමන් දැරූ සාක්ෂිය නිසාද මරණු ලැබූවන්ගේ ආත්මයන් පූජාසනය යට දිටිමි. ඔහු කතා කරමින්
ස්වාමීනි, ශුද්ධ වූ සත්‍ය වූ තැනන් වහන්ස, ඔබ පොළොවෙහි වාසය කරන්නන් විනිශ්චය නොකොට අපේ ලේ ගැන ඔවුන්ගෙන් පලි නොගෙන කොපමණ කල් ප්‍රමාද වන සේක්ද?
ඊ මහහඬින් මොරගසා කීහ. එවිට ඔවුන් එකිනෙකාට සුදු සලුවක් දෙන ලද්දේය. ඔවුන් මෙන්ම මරණු ලැබීමට සිටි ඔවුන්ගේ හවුල් මෙහෙකරුවන්ගේද සහෝදරයන්ගේද ගණන සම්පූර්ණ වනතුරු තව ටික කලක් නවතින්නේ ඔවුන්ට කියන ලද්දේය. බැටළු පෝතකයාණන් සවන මුද්‍රාව කඩනවා මම පලා සිටියෙමි. එවිට මහත් භූමිකම්පාවක් ඇති විය. සූර්යයා කළු පැහැති ගෝණියක් මෙන් විය. හඳ මුළුමනින්ම ලේමෙන් රතු විය. අත්තික්කා ගසක් සැඩ සුළඟින් සෙලවී එහි අකල් පල වැටෙන්නාක් මෙන් අහසේ තාරකා පොළොව පිට වැටිනි. අකුලන ලද පොතක් මෙන් අහස නොපෙනී ගියේය. සියලු කඳුද දිවයින්ද ඒවා පිහිටි තැන්වලින් පහකරන ලද්දේය. පොළොවේ රජවරුද උත්තමයෝද සේනාධිපතියෝද ධනපතියෝද බලවන්තයෝද දාසයෝද නිර්දාසයෝද යන මේ සියලු දෙනා ගුහාවලත් කඳු සහ පර්වත අතරේ සැඟවුණෝ. ඔවුහු කඳුවලටත් පර්වතවලටත් කතා කොට
අප පිට වැටි සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේගේ මුහුණ ඉදිරියෙනුත් බැටළු පෝතකයාණන්ගේ උදහසිනුත් අප සඟවා ගන්න. මන්ද ඔවුන් පිට උදහසේ මහා දවස පැමිණ තිබෙන බැවින් ඊට මුහුණ දිය හැක්කේ කාටද?
ඊ කීහ. එලිදරව්ව හත්වන පරිච්ඡේදය. ඉන් පසු දේව දූතයන් සතර දෙනෙකු පොළොවේ සතර කොනේ සිටිනු දිටිමි. ඔවුහු ගොඩටවත් මුහුදටවත් කිසිම ගසකටවත් සුළං නොඅදින පිණිස පොළොවේ සතර දිග සුළඟ අල්ලාගෙන සිටියහ. එවිට තවත් දේව දූතයෙකු ජීවමාන දෙවියන් වහන්සේගේ මුද්‍රාව රැගෙන පෙරදිගින් නැගී එනු දිටිමි. ඔහු ගොඩටත් මුහුදටත් අනතුරු කරන්නට බලයලත් දේවදූතයන් සතර දෙනාට මහහඬකින් මොරගසා,
අපේ දෙවියන් වහන්සේගේ සේවකයන්ගේ නලල් මත මුද්‍රා සලකුණ තබනතුරු ගොඩටවත් මුහුදටවත් ගස්වලටවත් අනතුරක් නොකරන්නේ.
ඊ කීය. තවද මුද්‍රා සලකුණ ලත් අයගේ ගණන මට ඇසුනේය. සියලු ඊශ්‍රායෙල් ගෝත්‍රවලින් මුද්‍රා සලකුණු ලත් අය 144,000 වූහ.
ජුදාගේ ගෝත්‍රයෙන් 12,000 මුද්‍රා කරනු ලැබූහ. රූබන්ගේ ගෝත්‍රයෙන් 12,000ක්ද, ගාත්ගේ ගෝත්‍රයෙන් 12,000ක්ද, ආශිර්ගේ ගෝත්‍රයෙන් 12,000ක්ද, නප්තලීගේ ගෝත්‍රයෙන් 12,000ක්ද, මනස්සේගේ ගෝත්‍රයෙන් 12,000ක්ද, සිමියොන්ගේ ගෝත්‍රයෙන් 12,000ක්ද, ලෙවීගේ ගෝත්‍රයෙන් 12,000ක්ද, ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් 12,000ක්ද, සාබුලොන්ගේ ගෝත්‍රයෙන් 12,000ක්ද, ජෝසෙප්ගේ ගෝත්‍රයෙන් 12,000ක්ද, බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් 12,000ක්ද මුද්‍රා කරනු ලැබූහ.
ඉන් පසු සියලු ජාතීන්ගෙන්ද ගෝත්‍රවලින්ද ජන සමූහයාගෙන්ද භාෂාවන්ගෙන්ද කිසිවෙකුට ගණන් නොකළ හැකි තරම් ඉමහත් පිරිසක් සුදු සලු පැළඳ තාලපත්‍ර අතින්ගෙන සිංහාසනය හා බැටළු පෝතකයාණන් ඉදිරියෙහි සිටිනු මම දිටිමි. ඔවුහු මහහඬින් මොරගසා,
සිංහාසනයෙහි වැඩ හිඳින අපේ දෙවියන් වහන්සේගෙන්ද බැටළු පෝතකයාණන්ගෙන්ද ගැලවීම පැමිණේය.
ඊ කීහ. සියලු දේවදූතයෝ සිංහාසනයද කුල දෙටුවන්ද ජීවමාන සත්වයන් සතර දෙනාද සිසාරා සිංහාසනය ඉදිරියෙහි වැඳ වැටි දෙවියන් වහන්සේට නමස්කාර කරමි.
ආමේන්. ප්‍රශංසාවද මහිමයද ප්‍රඥාවද ස්තුතියද ගෞරවයද බලයද පරාක්‍රමයද අපේ දෙවියන් වහන්සේට සදාටම වේවා. ආමේන්.
ඊ කීහ.
එවිට කුල දෙටුවන්ගෙන් එක් තැනැත්තෙක් මට කතාකොට,
සුදු සලු පැළඳගත් මෝහු කවුරුද? කොතනින් ආවෝද?
ඊ මාගෙන් ඇසීය. මාගේ ස්වාමීනි, ඔබ එය දන්නේහිය. ඊ මම ඔහුට කීමි. එවිට ඔහු මා අමතා,
මෝහු මහත් පීඩා මැදින් එන්නාහ. ඔහු තම සලු බැටළු පෝතකයාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝය. ඔවුන් දිවා රෑ දෙක්හි දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සේවය කරමින් උන්වහන්සේගේ සිංහාසනය ඉදිරියේ සිටින්නේ ඒ හේනි. සිංහාසනයේ වැඩහිඳින තැනන් වහන්සේ ඔවුන් සමග වැඩවසන සේක. ඔවුන්ට මින්පසු සාගින්නක්වත් පිපාසයක්වත් නැත. සූර්ය තාපයවත් දැවෙන ග්‍රීෂ්මයවත් ඔවුන් පෙළන්නේ නැත. මන්ද සිංහාසනය මැද සිටින බැටළු පෝතකයානෝ ඔවුන්ගේ එඬේරාණන් වී ජීවන දියවුල්පත්වලට ඔවුන් ගෙන යනසේක. දෙවියන් වහන්සේද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමනසේක.
ඊ කීය. එලිදරව්ව අටවන පරිච්ඡේදය. බැටළු පෝතකයානන් සත්වන මුද්‍රාව කැඩූ කල ස්වර්ගයේහි අඩ පැයක් පමණ නිශ්ශබ්දතාවක් ඇතිවිය. එවිට මම දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටින දේවදූතයන් සත් දෙනා දිටිමි. ඔවුන්ට හොරණෑ සතක් දෙන ලද්දේ. තවත් දේවදූතයෙක් රන් ධූම පාත්‍රයක් රැගෙන පූජාසනය ළඟ සිටියේය. සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය පිට සියලු සැදැහැවතුන්ගේ යාඥා සමග ඔප්පු කරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය ඔහුට දෙන ලද්දේය. සුගන්ධ ද්‍රව්‍යයන්හි දුම සැදැහැවතුන්ගේ යාඥා සමග දේවදූතයාගේ අතින් දෙවියන් වහන්සේ වෙත නැඟුණි. දේවදූතයාද ධූම පාත්‍රය රැගෙන පූජාසනයේ ගින්නෙන් එය පුරවා පොළොවට හෙළීය. එවිට අහස් දිගුරුම්ද, ශබ්දද, විදුලි කෙටීම්ද, භූමිකම්පාවක්ද විය. හොරණෑ හත අතින්ගත් දේවදූතයෝ සත් දෙනා ඒවා පිඹින පිණිස සූදානම් වූහ. පළමුවන දේවදූතයා හොරණෑව පිම්බේය. එවිට ලේමුසු ගල් වර්ෂාවක්ද ගිනිද හටගෙන පොළොව පිට හෙළනු ලැබීය. පොළොවෙන් තුනෙන් කොටසක් දැවී ගියේය. ගස්වලින් තුනෙන් කොටසක්ද දැවී ගියේය. අමු තන කොළ සියල්ලද දැවී ගියේය. දෙවැන්නාද හොරණෑව පිම්බේය. එවිට ගින්නෙන් ඇවිලෙන මහා කන්දක් වැනි දෙයක් මුහුදේ හෙළනු ලැබීය. මුහුදින් තුනෙන් කොටසක් ලේවිය. පණ ඇති මුහුදු සත්වයන්ගෙන් තුනෙන් කොටසක් මලෝය. නැව්වලින්ද තුනෙන් කොටසක් විනාශ විය. තුන්වැන්නාද හොරණෑව පිම්බේය. එවිට මහා තාරකාවක් ගිනි පන්දමක් මෙන් ඇවිලෙමින් අහසින් වැටිනි. එය ගංගාවලින් තුනෙන් කොටසක් පිටද දිය උල්පත් පිටද වැටිනි. තාරකාවේ නාමය තික්ත යනුයි. වතුරෙන් තුනෙන් කොටසක් තික්ත විය. එය තික්ත වී තිබුණු බැවින් බොහෝ මිනිස්යෝ ඒ වතුර බී මළුවය. සතරවන දූතයාද හොරණෑව පිම්බේය. එවිට හිරුගෙන් තුනෙන් කොටසක්ද, සඳුගෙන් තුනෙන් කොටසක්ද, තාරකාවලින් තුනෙන් කොටසක්ද පහර ලැබීය. මෙසේ ඒවායින් තුනෙන් කොටසක් අඳුරු විය. දවාලෙන් තුනෙන් කොටසකද, එසේම රාත්‍රියෙහි තුනෙන් කොටසකද ආලෝකය පහවිය. තවද එක් රාජාලියෙකු මැද අහසේ පියාසර කරමින්,
මින් පසු දේව දූතයන් තුන් දෙනා පිඹින්නට යන අන්තිම හොරණෑවල ශබ්දය පැතිර යන විට පොළොවෙහි වාසය කරන්නන් හට දුක්වේ දුක්වේ දුක්වේය.
ඊ මහහනින් කියනු මට ඇසිනි. එලිදරව්ව නමවන පරිච්ඡේදය. පස්වන දේව දූතයාද හොරණෑව පිම්බේය. එවිට අහසින් තාරකාවක් පොළොවට වැටී තිබෙනු මම දිටිමි. එයට පාතාල වලේ යතුර දෙන ලදී. එය පාතාල වල විවෘත කෙලේය. එවිට එයින් මහත් උදුනකින් මෙන් දුමක් නැඟී ඉරත් ආකාශයත් වලේ දුමෙන් අඳුරු විය. ඒ දුමෙන් පළඟැටියෝ පොළොව පිටට නික්ම ආහ. පොළොවේ ගෝනු සන්තමෙන් බලයක් ඔවුන්ට දෙන ලදී. දෙවියන් වහන්සේගේ මුද්‍රා සලකුණ තමන්ගේ නලල්වල නැති මනුෂ්‍යයන්ට මිස පොළොවේ තනකොළවලටවත් පැලෑටිවලටවත් කිසි ගසකටවත් අනතුරු නොකරන ලෙස උන්ට කියන ලද්දේය. උන්ට අවසර තිබුණේ මිනිසුන් මරන්නට නොව ඔවුන්ට පස් මසක් පීඩා කරන්නටය. ඔවුන්ගේ වේදනාව මනුෂ්‍යයෙකුට ගෝනුස්සෙකු ඇන්න විට හටගන්න වේදනාව මෙන් විය. ඒ දවස්වලදී මනුෂ්‍යයන් මරණය සොයන නමුත් කිසිසේත් එය හමු නොවන්නේ. ඔවුන් මරණය පතන නමුත් මරණය ඔවුන් කෙරෙන් පලා යන්නේ. පළඟැටියන්ගේ ආකාරය යුද්ධයට සැරසී සිටින අශ්වයන්ට සමානය. උන්ගේ හිස්පිට රන් ඔටුනු වැනි යමක් තිබිනි. උන්ගේ මුහුණු මනුෂ්‍යයන්ගේ මුහුණු හා සමානය. උන්ගේ හිසකේ ස්ත්‍රීන්ගේ හිසකේ මෙන්ද උන්ගේ දත් සිංහයන්ගේ දත් මෙන්ද විය. උන්ගේ ලයවැසුම් යකඩ ලයවැසුම් මෙන් විය. උන්ගේ පියාපත්වල ශබ්දය යුද්ධයට කඩා පනින බොහෝ අශ්ව රථවල ශබ්දයට සමානය. ගෝනු සංගීමෙන් වලිග සහ දල ඔවුන්ට ඇත. මනුෂ්‍යයන්ට පස් මසක් පීඩා කිරීමේ බලය උන්ගේ වලිගවල පිහිටා තිබිනි. පාතාලයේ දූතයා උන්ගේ රජ විය. ඔහුගේ නම හෙබ්‍රෙව් බසින් අබද්දෝනිය, ග්‍රීක බසින් අපොල්ලියොන්. එහි අර්ථය විනාශකයා.
පළමුවන විපත්තිය පහවිය. ඉන්පසු තව විපත්ති දෙකක් පැමිණේ.
සයවන දේවදූතයාද හොරණෑව පිම්බේය. එවිට
එප්‍රාත්නම් මහා ගංගාව අසබඩ බඳින ලද දූතයන් සතර දෙනා මුදන්නෑ.
ඊ හොරණෑව ගෙන සිටි සයවන දේවදූතයාට කියන හඬක් දෙවියන් වහන්සේ ඉදිරියෙහි වූ රන් පූජාසනයේ සතර කොණින් මට ඇසුණේය. එවිට මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරණ පිණිස දූතයෝ සතර දෙනා මුදනු ලැබුවෝය. ඒ සඳහා මේ අවුරුද්දේ, මේ මාසයේ, මේ දවසේ, මේ පැයේ ක්‍රියා කරන පිණිස ඔවුහු සූදානම් කරනු ලැබ සිටියහ. අසරු සේනාවන්ගේ ගණන 20 කෝටියකැයි ඔවුන්ගේ සංඛ්‍යාව කියනු ඇසින්. මෙසේ අශ්වයන්ද උන් පිටහුන් අයද මම දර්ශනයෙන් දිටිමි. ඔවුහු ගිනිද, නිල් කැටද, ගෙන්දගම්ද පැහැති ලයවැසුම් පැළඳ සිටියහ. අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස් වැනි. උන්ගේ කටින් ගිනිද, දුම්ද, ගෙන්දගම්ද නික්මිනි. උන්ගේ කටින් නික්මුණු ගිනිද, දුම්ද, ගෙන්ද, ගම්ද යන මේ පීඩා තුනෙන් මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරණු ලැබූහ. මන්ද ඒ අශ්වයන්ගේ බලය පිහිටියේ උන්ගේ කටවලත් වලිගවලත්ය. උන්ගේ වලිග සර්පයනට සමානය. හිස් සහිත වූ ඒ වලිගවලින් ඔවුහු අනතුරු කරති. මේ පීඩාවලින් නොමැරී ඉතිරි වූ මනුෂ්‍යයෝ තමන්ගේ අත්වලින් කළ නිර්මාණ අත් නොහලහ. දකින්නටත් අසන්නටත් ඇවිදින්නටත් නොහැකි රන් රිදී ලෝකඩ ගල්
ලී ආදියෙන් කළ රූපවලටත් දුෂ්ටාත්මයන්ටත් නමස්කාර කිරීමෙන් වැළකී නොසිටියහ. ඔවුන්ගේ මිනී මැරීමද අනවිනද සල්ලාලකම්ද ස්වරකම්ද ගැන ඔවුහු පසුතැවී සිත් හරවා නොගත්.
එලිදරව්ව දහවන පරිච්ඡේදය.
ඉන්පසු තවත් බලවත් දේව දූතයෙකු වලාකුලක් පැලඳ හිස මත දේදුන්නක් දරා ස්වර්ගයෙන් පසිලු දිටිමි. ඔහුගේ මුහුණ සූර්යයා මෙන්ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන්ද වී ඔහුගේ අති දිගහල කුඩා පොතක් ඔහු සිය දකුණු පය මුහුද පිටද වම් පය ගොඩබිම පිටද තබා සිංහයකු ගොරවන්නාක් මෙන් මොහහඬින් මොර ගැසී ඔහු මොර ගැසූ කල ගිගුරුම් සතද කතා කළේ. ඒ ගිගුරුම් සත කතා කළ විට මම ලියන්නට සැරසුමි. එවිට
ගිගුරුම් සත ගීතේ රහසේ තබා ගන්න එය නොලියන්නේ.
ඊ ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසිනි. මුහුද පිටද ගොඩ බිමද සිටිනු මාදුටු දේවදූතයා ස්වර්ගය දෙසට සිය දකුණත ඔසවා සදහටම ජීවත් වන ස්වර්ගයත් එහි ඇති දේත් පොළවත් එහි ඇති දේත් මුහුදත් එහි ඇති දේත් මවා වදාළ තැනන් වහන්සේගේ නාමයෙන් දිවුරමින් මෙසේ කීය.
තවත් පමාවීමක් නැත. සත්වන දේවදූතයාගේ හොරණෑ උපිමීමේ වේලාව පැමිණි විට දෙවියන් වහන්සේ තම සේවක දිවිසිවරයන්ට ප්‍රකාශ කළ ලෙස උන්වහන්සේගේ අභිරහස සම්පූර්ණ වනු ඇත.
ස්වර්ගයෙන් ඇසුණු හඬ නැවතත් මට කතා කරමින්
ඔබ ගොස් මුහුද පිටද ගොඩ බිමද සිටින දේවදූතයාගේ අතේ දිගහැර තිබෙන පොත ගන්න.
ඊ මට කීය. මම දේවදූතයා වෙත ගොස්
කුඩා පොත මට දෙන්න.
ඊ කීවෙමි. ඔහුද
එය රැගෙන කන්න. ඊන් ඔබේ ආමාශය තික්තවන්නේය. එහෙත් ඒ ඔබේ කටෙහි මී පැණි ලෙස මිහිරිවන්නේය.
ඊ මට කීය. මමද දේවදූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි. එය මගේ කටේ මී පැණි ලෙස මිහිරිව තිබුණි. එය කෑපසු මාගේ ආමාශය තික්ත විය. තවද
ඔබ බොහෝ සෙනගද ජාතීන්ද භාෂාවන්ද රජුන්ද ගැන නැවතත් දිවස් වැකි ප්‍රකාශ කළ යුතුය.
ඊ මට කියන ලද්දේය.
එලිදරව්ව 11 වන පරිච්ඡේදය.
ඉන්පසු දිග සැර යටියක් වැනි කෝදුවක් මට දෙන ලද්දේය.
නැකිට දෙවියන් වහන්සේගේ මාලිගාවද පූජාසනේද මැන එහි නමස්කාර කරන්නන් ගණන් කරන්න මාලිගාවෙන් පිටත වූ මළුව විජාතීන්ට දී ඇති බැවින් එය නොමැන අත්හරින්න. ඔවුහු සතලිස් දෙමාසයක් ශුද්ධ නගරය පයින් පාගා දමන්නෝය. තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනා යවන්නෙමි. ඔවුහු ගෝනි රෙදි හැඳ 1260 දවසක් දිවස් වැකි කියන්නෝය.
ඊ මට කියන ලදී. මේ දෙදෙනා පොළොවේ සමිඳානන් වහන්සේ ඉදිරිපිට තිබෙන ඔලීව ගස් දෙකද පහන් රුක් දෙකද වෙයි. යමෙක් ඔවුන්ට අනතුරු කරන්නට සිතන්නේ නම් ඔවුන්ගේ කටින් ගිනි නික්මවිත් ඔවුන්ගේ සතුරන් විනාශ කරයි. ඔවුන්ට අනතුරු කරන්නට සිතන තැනැත්තේ මෙලෙස මරණු ලබන්නේය. තමන් දිවස් වැකි පවසන කාලයේදී වැසි නොවසින ලෙස අහස්තලය වසන්නට මොවුන්ට බලය ඇත. ජලය ලේ කිරීමටත් සියලු වසංගතවලින් පොළොවට කැමැති විටක පහර දීමටත් ඔවුන්ට බලය ඇත. ඔවුන් තමන්ගේ සාක්ෂිය නිම කළ විට පාතාලයෙන් නැගීයන මෘගයා ඔවුන්ට විරුද්ධව සටන්කොට ඔවුන් පරාජය කර මරා දමන්නේය. ඔවුන්ගේ මලකඳන් උපමා අර්ථයෙන් සොදොම් නොහොත් මිසරය යයි කියන ඔවුන්ගේ සමිඳානන් වහන්සේ කුරුසියෙහි ඇන ගැසූ මහා නුවර වීදියෙහි හෙළනු ලබන්නේ සියලු සෙනඟගෙන්ද ගෝත්‍රයන්ගෙන්ද භාෂාවන්ගෙන්ද ජාතීන්ගෙන්ද මනුෂ්‍යයෝ ඔවුන්ගේ මලකඳන් දෙස දවස් තුන හමාරක් බලා සිටිමි. ඒවා සොහොනක තබන්නට ඉඩ නොදෙති. ඒ දිවැසිවරුන් දෙදෙනා මිහිපිට වැසියන්ට පීඩා කළ බැවින් ඔවුහු ප්‍රීති සන්තෝෂ වෙමින් තමන් අතරේ තෑගි හුවමාරු කර ගන්නා. ඒ දවස් තුන හමාරට පසු දෙවියන් වහන්සේ කෙරෙන් ජීවන හුස්ම ඔවුන් තුළට පැමිණි විට ඔවුහු නැගිට සිටියෝය. ඔවුන් දුටු අය බොහෝසේ බියපත් වූහ.
නැගිට මෙහි එන්න
ඊ කියන මහහඬක් ස්වර්ගයෙන් ඔවුන්ට ඇසිනි. එකල ඔවුන්ගේ සතුරන් බලා සිටියදී ඔවුහු වලාකුලකින් ස්වර්ගයට නැගී ගියහ. ඒ ඇසිල්ලෙහිම මහා භූමිකම්පාවක් ඇතිවිය. නුවරෙන් දසයෙන් කොටසක් බිඳ වැටි. භූමිකම්පාවෙන් මනුෂ්‍යයෝ සත් දහසක් මළහ. ඉතිරි අය බියෙන් ඇලලී ස්වර්ගයේ දෙවියන් වහන්සේට ගෞරවය පිරිනැමූහ.
දෙවන විපත පහවිය මෙන්න තුන්වන විපත වහා එන්නේය.
සත්වන දේවදූතයාද හොරණෑව පිම්බේය. එවිට
ලෝකයේ රාජත්වය අපගේ සමිඳුන් වහන්සේටද උන්වහන්සේගේ ආලේපලත් ක්‍රිස්තුන් වහන්සේටද අත්විය. උන්වහන්සේ සදහටම රජකම් කරනසේක.
යී කියන මහා ශබ්ද ස්වර්ගයේහි විය. දෙවියන් වහන්සේ ඉදිරියේහි තමන්ගේ සිහසුන්වල හුන් කුල දෙටුවෝ 24 දෙනා මුහුණින් වැටි දෙවියන් වහන්සේට නමස්කාර කර මෙසේ කීහ.
වැඩ සිටින වැඩ සිටිය සර්ව පරාක්‍රම දෙවි සමිඳානන් වහන්ස, ඔබගේ අතිමහත් බලය මෙහෙයවා. ඔබ රජකම් කළ බැවින් අපි ඔබට ස්තුති කරමු. මනුෂ්‍ය ජාතීහු කෝපාවිෂ්ට වූහ. ඔබගේ උදහසද මළවුන් විනිශ්චය කිරීමේ කාලයද දැන් පැමිණ තිබේ. ඔබගේ සේවක දිවසිවරයන්ට හා සැදැහැවතුන්ටද, ඔබගේ නාමයට භයවන ලොකු කුඩා සියල්ලන්ටද විපාක දීමටත් පොළොව වනසන්නන් වෙනසීමටත් කාලය පැමිණ තිබේ.
එවිට ස්වර්ගයේහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව විවෘත කරන ලද්දේ උන්වහන්සේගේ ගිවිසුම් කරඬුව මාලිගාව තුල පින්නේ. එවිට විදුලි කෙටීම්ද, ශබ්දද, ගිගුරුම්ද, භූමිකම්පාවක්ද, මහගල් වර්ෂාවක්ද. එලිදරව්ව 12 වන පරිච්ඡේදය. තවද අහසෙහි පුදුම ලකුණක් විය. එනම් සූර්යයා පැලඳගෙන පාද යට සඳ මඬලද, හිස මත තාරකා 12කින් යුත් කිරුලක්ද ඇති ස්ත්‍රියකි. ගැබ්ගෙන සිටි ඈ විලිරුජා විඳිමින් ප්‍රසව වේදනාවෙන් කෑ ගැසුවාය. අහසෙහි තවත් පුදුම දර්ශනයක් විය. හිස් සතක්ද අන් දසයක්ද තමන් හිස් මත ඉරුණු සතක්ද ඇති මහා රතු මකරෙකි. ඌගේ වලිගයෙන් අහසේ තරුවලින් තුනෙන් කොටසක් ඇද පොළොවට හෙළීය. උපන් කෙනෙහිම දරුවා කාදමන පිණිස මකරා ප්‍රසව වේදනාවෙන් සිටි ස්ත්‍රිය ඉදිරියේ සූදානම්ව බලා සිටියේය. ස්ත්‍රිය ඒ සියලු මනුෂ්‍ය ජාතීන් යගදාවකින් ආණ්ඩු කරන පිරිමි දරුවෙකු ප්‍රසූත කළාය. ඇගේ දරුවා දෙවියන් වහන්සේ හා උන්වහන්සේගේ සිංහාසනය වෙත ඇදගෙන යනු ලැබී ස්ත්‍රිය කාන්තාරයට පලා ගියාය. 1260 දවසක් ඇය පෝෂණය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් පිළියෙල කරන ලද ස්ථානයක් ඇයට එහි විය. තවද ස්වර්ගයෙහි යුද්ධයක් විය. මිකායෙල් හා ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව සටන් කළාය. මකරාද තමාගේ දූතයන් පිරිවරා සටන් කොට පරාජය විය. ඔවුන්ට ස්වර්ගයෙහි තැන තවත් නොවී මහා මකරා පලවා හරිනවා. ඔහු නම් මුළු ලොව රැවටූ යක්ෂයා හෙවත් සාතන් යයි නම්ලත් ආදි සර්පයාය. ඔහු සමඟ ඔහුගේ දූතයෝද පොළොවට හෙළනු ලැබුවෝය. ඉන්පසු ස්වර්ගයෙහි මෙසේ කියන මහහඬක් මට ඇසෙයි. එනම්
අපේ දෙවියන් වහන්සේගේ ගැලවීමද බලයද රාජ්‍යද ස්වකීය ක්‍රිස්තුන් වහන්සේගේ අධිපතිකමද දැන් පැමිණ ඇත. මන්ද අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි දිවා රෑ දෙක්හි අපගේ සහෝදරයන්ට චෝදනා කරන පැමිණිලිකාරයා පහතට හෙළන ලදී. ඔව්හු වැටලු පෝතකයාණන්ගේ යාගික රුධිරය නිසාද තමන් සාක්ෂි දැරූ පණිවුඩය නිසාද ඔහුගෙන් ජයගත්තෝය. මන්ද ඔව්හු මරණයටවත් බිය නොවී දිවිදීමට සූදානම්ව සිටියහ. එබැවින් ස්වර්ගයනි, එහි වැසියනි, ප්‍රීති සන්තෝෂ වන්න, අහෝ පොළවටත් මුහුදටත් වන විපත, මන්ද යක්ෂයා තමාට වැඩි කලක් නැති බව දැන කෝපාවිෂ්ටව ඔබ වෙත බැස ගියේය
යනුයි. තමා පොළවට හෙළනු ලැබූ බව දුටු මකරා පිරිමි දරුවා ප්‍රසූත කළ ස්ත්‍රිය ලුහු බැඳ ගියේය. එහෙත් මරු කතරෙහි ඇගේ රක්ෂස්ථානයට සර්පයා වෙතින් පියාඹා යන පිණිස මහා රාජාලියෙකුගේ පියාපත් දෙක ඇයට දෙන ලදී. එහි කාලයක්ද කාල දෙකක්ද අර්ධ කාලයක්ද ඈ පෝෂණය කරනු ලබයි. එවිට සර්පයා ඒ ස්ත්‍රිය සැඳපාරින් ගසාගෙන යන පිණිස ඇය පස්සෙන් ගංගාවක් මෙන් තමාගේ කටින් වතුර පිට කෙලෙයි. එහෙත් පොළොව ස්ත්‍රියට පිහිට වී කට ඇර මකරා තමාගේ කටින් පිට කළ ගංගාව ගිලගත්තාය. එවිට මකරා ස්ත්‍රිය කෙරෙහි කෝපයෙන් දිලිහි දෙවියන් වහන්සේගේ ආඥා පිළිපදින ජේසුස් වහන්සේගේ සාක්ෂිය දරන ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව සටනට ගියේ. ඔහු මුහුදු වෙරළෙහි සිටියේ. එලිදරව්ව 13 වන පරිච්ඡේදය. එවිට අං දසයක්ද හිස් සතක්ද ඇති මෘගයෙකු මුහුදෙන් මතුවී එනු දිටිමි. උගේ අං පිට කිරුළු දසයක්ද උගේ හිස්වල දේවාපහාස නාමද තිබිණි. මා දුටු මෘගයා අඳුන් දෙවියෙකුට සමානයි. උගේ පාද වලසෙකුගේ පාද වැනිය. උගේ කට සිංහයෙකුගේ කට වැනිය. මකරා සිය පරාක්‍රමයද සිංහාසනයද මහා අධිපතිකමද ඌට දුන්නේ. උගේ හිස්වලින් එකක මාරක තුවාලයක් තිබෙන්නාක් මෙන් පෙනිනි. එහෙත් උගේ මාරක තුවාලය සුව වී තිබිනි. මුළු ලෝකයා මවිත වෙමින් රුගයා පසුපස්සේ ගියෝය. මකරා රුගයාට අධිපතිකම පැවරූ නිසා ඔවුහු මකරාට නමස්කාර කළහ. ඔවුහු රුගයාටත් නමස්කාර කොට
මුල්ගයාට සමාන කවරෙක්ද? ඌහා සමග සටන් කිරීමට කවරෙකුට හැකිද?
ඊ කීහ. අහංකාර වචනද දේව අපහාසද තෙපලීමට කටක් ඌට දෙන ලදී. තවද මාස 42ක් තමා කැමැතිසේ ක්‍රියා කිරීමට ඌට බලය දෙන ලද්දේය. එකල ඌ දේව අපහාස කීමටද උන් වහන්සේගේ නාමයටත් වාසස්ථානයටත් ස්වර්ග වාසීන්ටත් විරුද්ධව අපහාස කීමටද මුඛය ඇරියේ. තවද සදහැවතුන්ට විරුද්ධව සටන් කරන්නටද ඔවුන්ගෙන් ජයගන්නටද ඌට ඉඩ දෙන ලදී. සියලු ගෝත්‍රයන්ද සෙනඟද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි බලයද ඌට දෙන ලද්දේ. මරණයට පත් කරන ලද බැටළු පූතකයාණන්ගේ ජීවන පොතේ ලෝකාරම්භයේ සිට නාම නොලියන ලද මිහිපිට සියලු පොළෝ වාසීහු ඌට නමස්කාර කරන්නෝය.
කන් ඇත්තේ අසාවා. වහල් කමට නියම තැනැත්තාට වහල් කම නියතය. කඩුවෙන් මරන්නා කඩුවෙන්ම මැරිය යුතුය. සැදැහැවතුන්ට ඉවසිල්ලත් ඇදහීමත් අවශ්‍ය වන්නේ මේ නිසාය.
එවිට තවත් මෘගයකු පොළොවෙන් නැගී එනු දිටිමි. බැටළු පැටවෙකුට මෙන් අං දෙකක් ඌට තිබිණි. ඌ මකරෙකු මෙන් කතා කළේය. ඌ පළමුවැනි මෘගයාගෙන් ආධිපත්‍යය ලබා එය ඒ මෘගයා ඉදිරියෙහි මෙහෙයවීය. මාරක තුවාලයෙන් සුවය ලැබූ පළමුවන මෘගයාට නමස්කාර කිරීමට ඌ පොළොවට හා එහි වැසියන්ට පල කෙළේය. සියලු මිනිසුන් ඉදිරියෙහි අහසින් පොළොවට ගිනි බස්වන තරම් මහා හාස්කම් කෙළේය. මෘගයා ඉදිරියෙහි කරන්නට ඉඩ දෙන ලද හාස්කම් මගින් ඌ ලෝ වැසියන් මුලා කෙළේය. කඩු පහර ලැබූ නමුත් තවමත් ජීවත්වන මෘගයා සඳහා රූපයක් පිහිටුවීමට පොළෝ වැසි සියල්ලන්ට ඌ නියම කෙළේය. ඒ ඇර කතා කරන පිණිස මෘගයාගේ රූපයට පණ දෙන්නටත් මෘගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන්ට මරණය සලසන්නටත් ඌට බලය ලැබුණේය. තවද ඌ ලොකු කුඩා දුප්පත් පොහොසත් දාස නිර්දාස යන සියල්ලන්ට තමන්ගේ දකුණතේ හෝ නලලේ හෝ සලකුණක් ලබන්නට සැලැස්වීය. ඒ සලකුණ වන මෘගයාගේ නාමය හෝ උගේ නාමය අඟවන අංකය හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලයට ගන්නටවත් විකුණන්නටවත් ඉඩක් නොතැබීය. නැන නුවන අවශ්‍ය වන්නේ මෙතැනදී. නුවනැත්තා මෘගයාගේ අංකය ගණන් බලා දැනගනීවා. මන්ද එය මනුෂ්‍යයකුගේ නාමය දක්වයි.
ඒ ගණන 666යි.
එලිදරව්ව 14 වන පරිච්ඡේදය. තවද බැටළු පෝතකයාණන්ද උන්වහන්සේ සමඟ 144,000 දෙනෙකුන්ද සියොන් කන්ද මත සිටිනු දිටිමි. ඔවුන්ගේ නලල්වල උන්වහන්සේගේ නාමයද උන්වහන්සේගේ පියාණන්ගේ නාමයද ලියා තිබිනි. ගලා බසින මහා ජල ഘോഷාවක් මෙන්ද තද හෙන හඬක් මෙන්ද වූ අහසින් නික්මුණු ශබ්දයක් මට ඇසුනේ. මට ඇසුන ශබ්දය වීණා වාදකයන්ගේ වාදනය මෙන් විය. ඔව්හු සිංහාසනය ඉදිරියෙහිද ජීවමාන සත්වයන් සතර දෙනා සහ කුල දෙතුන් ඉදිරියෙහිද අලුත් ගීතිකාවක් ගායනය කළහ. ඒ ගීතිකාව පොළොවෙන් මුදාගනු ලැබූ 144,000 දෙනා හැර අන් කිසිවෙකුට ඉගෙන ගත නොහැකි විය. ඔවුහු ස්ත්‍රී සේවනයෙන් නොකෙලෙසුණු බ්‍රහ්මචාරීහුය. ඔවුහු බැටළු පෝතකයාණන් යන යන තැන උන්වහන්සේ අනුව යන්නෝ වෙති. ඔවුහු දෙවියන් වහන්සේටත් බැටළු පෝතකයාණන්ටත් නාමුල් පළවන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මුදාගන්නා ලද්දූය. ඔවුන්ගේ මුඛයෙන් කවදාවත් බොරුවක් පිට නොවීය. ඔවුහු නිර්මලය. පොළෝ වාසීන්ටද සියලු ජාතීන්ටද ගෝත්‍රයන්ටද භාෂාවන්ටද සෙනඟටද ප්‍රකාශ කරන පිණිස සදාතන සුබ අස්නක් ඇතිව මැද අහසේ පියාසර කරමින් සිටි තවත් දේව දූතයෙකු මම දිතිමි. ඔහු මහණින් මෙසේ කීය.
දෙවියන් වහන්සේට බිය වී උන්වහන්සේට ගෞරව කරන්න. මන්ද උන්වහන්සේගේ විනිශ්චයේ මොහොත පැමිණ ඇත. අහස හා පොළොවත් මුහුද හා දියවුල්පතුත් මවා වදාළ තැනන් වහන්සේට නමස්කාර කරන්න.
ඒ දේවදූතයා පසුපසින් ගිය දෙවන දේවදූතයෙක්
තදබල කාමරාගය නමැති මත්්‍යසාරය සියලු ජාතීන්ට තෙවූ මහා බබිලෝනිය වැටුනාය. මහා බබිලෝනිය වැටුනාය. වැටුනාය.
ඊ කීය. තුන්වන දේවදූතයෙක්ත ඒ දෙදෙනා පස්සේ යමින් මහහඬින් මෙසේ කීය.
යමෙක් මුර්ගයාටත් ඔහුගේ රූපයටත් නමස්කාර කර. ඔහුගේ නළලේ හෝ අතේ හෝ ලකුණක් තබනු ලබන්නේද? ඔහුත් දෙවියන් වහන්සේගේ උදහස නැමැති කුසලානට වත් කරනු ලද උන්වහන්සේගේ කෝපය නැමැති ආමිශ්‍ර මුද්‍රික පානය බොන්නේය. ඔහු ශුද්ධ දේවදූතයන් ඉදිරියෙහිද දැකළු පෝතකයාණන් ඉදිරියෙහිද කින්නෙන් හා කෙන්දකම් වලින් වද වේදනා විඳින්නේය. ඔවුන්ගේ වේදනාව නැමැති තූමය සදහටම නගින්නේය. මුර්ගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නෝද? උගේ නාමයේ සලකුණ ලබන්නෝද?
දෙවියන් වහන්සේගේ ආඥාද ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලද රක්ෂා කරන සැදැවතුන්ට ඉවසීම අවශ්‍ය වන්නේ මේ නිසාය.
එවිට
මෙතැන් පටන් සමිදානන් වහන්සේ තුළ නසින්නෝ භාග්‍යවන්තයෝය කියා ලියන්නේ.
ඊ ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුනේය.
එසේය. ඔවුහු තමන්ගේ වෙහෙසීම් වලින් නිවාඩු ලබති. ඔවුන්ගේ ක්‍රියා ඔවුන් කැටුව යන්නේය.
ඊ ආත්මයානන් වහන්සේ වදාරනසේක. තවද සුදු වලාකුලක්ද ඒ වලාකුල මත සිය හිසේ රන් කිරුලක් සහ අතේ මුවහත් දෑකැත්තක්ද ඇති මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු වැඩ සිටිනු දිටිනි. එවිට තවත් දේවදූතයෙක් දේවමාලිගාවෙන් නික්ම අවුත් වලාකුල පිට වැඩහුන් තැනන් වහන්සේට මහහඬින් මොරගසා,
ඔබ වහන්සේගේ දෑකැත්ත යොදා කැපුව මැනව මන්ද පොළොවේ ගොයම් හොඳටම පැසී තිබෙන බැවින් කපන කාලය පැමිණ ඇත.
ඊ කීය. එවිට වලාකුල පිට වැඩහුන් තැනන් වහන්සේ දෑකැත්ත පොළොවෙහි දැමූසේක. පොළොවෙහි ගොයම් කපනු ලැබීය. තවත් දේවදූතයෙක් ස්වර්ගයෙහි වූ දේවමාලිගාවෙන් නික්ම ආවේය. ඔහුටද
මුවහත් දෑකැත්තක් තිබිණි. එවිට ගින්න භාරව සිටි තවත් දේවදූතයෙක් පූජාසනයෙන් නික්ම අවුත් මුවහත් දෑකැත්ත ඇතිව සිටි තැනැත්තාට මහහඬින් මොරගසා,
ඔබේ මුවහත් දෑකැත්ත යොදා පොළවේ මිදිවැලේ මිදි පොකුරු කපා රැස් කරන්න. මන්ද මිදි පොකුරු ඉදී ඇතැයි
යී කීය. දේවදූතයා තමාගේ දෑකැත්ත පොළොවෙහි යොදා පොළොවෙහි මිදිඵල රැස්කොට දෙවියන් වහන්සේගේ උදහස නමැති මහා මිදි මිරිකන වලට හෙළී නුවරින් පිටත ඒ වලේ මිදි පාගන ලදී. එවිට කිලෝමීටර් 300ක් පමණ දුරටද අශ්වයෙකුගේ කටකලියාව දක්වා උසටද ඒ වලෙන් ලේ ගලා ගියේය. එලිදරව්ව 15 පරිච්ඡේදය. ස්වර්ගයේහි තවත් විස්මයජනක මහා ලකුණක් දිටිමි. දේවදූතයෝ 7 වසංගත සතක් රැගෙන සිටියෝය. මේවායින් දෙවියන් වහන්සේගේ උදහස අවසාන වන බැවින් ඒවා අන්තිම වසංගත වේ. ගිනිමුසු වීදුරු සාගරයක් වැනි දෙයක්ද මෘගයාගෙනුත් උගේ රූපේනුත් උගේ නාමයේ සංඛ්‍යාවෙනුත් දැක්වෙන ජයගත් අය දෙවියන් වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරය ළඟ සිටිනු දිතිමි. ඔවුහු දෙවියන් වහන්සේගේ සේවකයා වූ මෝසෙස්ගේ ගීතිකාවද බැටළු පෝතකයාණන්ගේ ගීතිකාවද ගායනා කරමින් මෙසේ කීහ.
සෞභලති ස්වාමීන් වන දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා උදාරය, චමත්කාර ජනකය, ජාතීන්ගේ රජානෙනි, ඔබගේ මාර්ග සාධාරණය සැබෑය. ස්වාමීනි, ඔබ වහන්සේට බිය නොවන්නේත්, ඔබ වහන්සේගේ නාමයට ගෞරව නොකරන්නේත් කවරෙක්ද? ඔබ වහන්සේ පවනක් සුවිශුද්ධ බැවිනි.
සියලු ජාතීහු පැමිණ ඔබ වහන්සේ ඉදිරියේ නමස්කාර කරති. වන්ද ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශ කරන ලද්දේය.
ඉන් පසු ස්වර්ගයෙහි තිබෙන සාක්ෂි මණ්ඩපය වන ඇතුළු ශුද්ධස්ථානය ඇරි වසංගත සතේ දේවදූතයන් 7 පිටතට ආවෝය. ඔවුහු දිලිසෙන පිරිසිදු වස්ත්‍ර ඇඳ තමන්ගේ ලයෙහි රන්පටි බැඳගෙන සිටියෝය. එවිට ජීවමාන සත්වයන් 4 එකෙක් සදහටම ජීවත්වන දෙවියන් වහන්සේගේ උදහසින් පිරුණු රන් පාත්‍ර 7 දේවදූතයන් 7 දුන්නේය. එවිට දේව මාලිගාව දෙවියන් වහන්සේගේ තේජසින් හා බලයෙන් නික්මුණු ධූමයෙන් පිරුණේය. ඒ නිසා දේවදූතයන් 7 වසංගත සත කෙලවර වන තුරු දේව මාලිගාවට ඇතුළු වීමට කිසිවෙකුට නුපුළුවන් විය. එලිදරව්ව 16 පරිච්ඡේදය.
ඔබ ගොස් දෙවියන් වහන්සේගේ උදහස නමැති පාත්‍ර 7 පොළව පිට වගුරුවන්න.
ඊ දේවදූතයන් 7 කියන මහහඬ දේව මාලිගාවෙන් මට ඇසිනි. එකල පළමු වැන්නා ගොස් තමාගේ පාත්‍රය පොළොව පිට වැගිරෙව්වේය. එවිට මෘගයාගේ සලකුණ දැරූ අයටද ඔහුගේ රූපයට නමස්කාර කළ අයටද දරුණු දුස්සාධ්‍ය වන හටගති. දෙවැන්නා තමාගේ පාත්‍රය මුහුද පිට වැගිරෙව්වේය. මුහුදේ වතුර මල මිනියක ලේමෙන් විය. මුහුදේ පණ ඇති සියලු සත්වයෝ මලෝය. තෙවැන්නා තමාගේ පාත්‍රය ගංගා සහ දිය උල්පත් පිට වැගිරෙව්වේය. එවිට ඒවා ලේවිය. ජලය භාරව සිටි දේව දූතයා කතා කොට
වැඩ සිටින වැඩ සිටිය සුවිශුද්ධ තනන් වහන්ස, ඔබ තුන් විනිශ්චයන්හි ඔබ සාධාරණය ඔවුන් සදහවතුන්ගේද දිවසිවරයන්ගේද මේ වැග්‍රව් බැවින් ඔබ ඔවුන්ට ලේබොන්නට දුන් සේක. ඔවුන්ට ලැබීතු විපාකය මේ
යි කියනු මට ඇසිනි.
එසේය සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්ස, ඔබගේ විනිශ්චය නිවැරදිය සාධාරණය.
ඊ පූජාසනයෙන් කියනු මට ඇසිනි. එවිට සතරවැන්නා තමාගේ පාත්‍රය සූර්යයා පිට වැගිරෙව්වේ. ගින්නෙන් මනුෂ්‍යයන් දවාලීමේ බලය ඊට දෙන ලද්දේ. මනුෂ්‍යයෝ අධික උෂ්ණයකින් දවනු ලැබ මේ වසංගත කෙරෙහි බලය ඇති දෙවියන් වහන්සේගේ නාමයට සාප කළා මිස උන්වහන්සේට ගෞරවය දෙන පිණිස පසුතැවී සිත් හරවා නොගත්. පස්වැන්නා තමාගේ පාත්‍රය මෘගයාගේ සිංහාසනය පිට වැගිරෙව්වේ. ඔහුගේ රාජ්‍ය අඳුරින් වැසී ගියේ. ඔහු වේදනා නිසා දිව් විකාගත්. ඔහු තමන්ගේ තුවාල හා වේදනා නිසා ස්වර්ගයේ දෙවියන් වහන්සේට සාප කළා මිස තමන්ගේ ක්‍රියා ගැන පසුතැවී සිත් හරවා නොගත්හ. සවැන්නා තමාගේ පාත්‍රය යුප්‍රටිස් නම් මහා ගංගාව පිට වැගිරෙව්වේ. එවිට පෙරදිගින් එන රජවරුන්ට මාර්ගයක් පෑදෙන පිණිස එහි වතුර සිඳී ගියේ. එකල මකරාගේ කටින්ද මෘගයාගේ කටින්ද බොරු දිවැසිවරයාගේ කටින්ද මැඩියන් වැනි අශුද්ධාත්මයන් තුන් දෙනෙකු නික්ම එනු මම දිටිමි. ඔවුහු හාස්කම් කරන දුෂ්ටාත්මයෝය. ඔවුහු සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ මහා දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජවරුන් රැස් කරන පිණිස ඔවුන් වෙත යන්නාහ.
මෙන්න මම සොරෙකු මෙන් එමි. නග්නව ඇවිද තමාගේ විලිලජ්ජාව මිනිසුන්ට නොපෙනෙන පිණිස අවදිව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂා කරගන්නා භාග්‍යවන්තයෙකි.
මෙලෙස ඔවුහු හෙබ්‍රෙව් බසින් ආර්මගිදොන් නම් වූ ස්ථානයට රජවරුන් රැස් කළහ. සත්වැන්නාද තමාගේ පාත්‍රය අහසෙහි වැගිරෙව්වේය. එවිට
අවසානය පැමිණ ඇත.
ඊ කියන මහහඬක් දේවමාලිගාවේ සිංහාසනයෙන් නික්මී විදුලිය කෙටීම් ශබ්දද හෙන හඬද වී මහා භූමිකම්පාවක් දෙමි. පොළොවේ මනුෂ්‍යයන් බිහි වූ දා පටන් ඒසා බලවත් මහා භූමිකම්පාවක් ඇති නොවී ඒ මහා නගරය තුන් කොටසකට කැඩී ගියේය. ජාතීන්ගේ නගර ඇද වැටිනි. දෙවියන් වහන්සේ මහා බබිලෝනිය අමතක නොකර සිය උදහසේ දරුණු කම නමැති මිදියුස පාත්‍රය පානය කිරීමට ඈට දුන්සේ. සියලු දිවයින් අතුරුදහන් වී කඳු නොපෙනී ගියේ. අහසින් මහත් ගල් වර්ෂාවක් මනුෂ්‍යයන් පිට වැස්සේ. එහි එක එක ගල් කිලෝග්‍රෑම් 50ක් පමණ බර. ඒ ගල් වර්ෂා වසංගතය ඉතරම් දරුණු වූ බව මනුෂ්‍යයෝ දෙවියන් වහන්සේට සාප කළා. එලිදරව්ව 17 වන පරිච්ඡේදය. පාත්‍ර සත දැරූ දේවදූතයන් 7 දෙනාගෙන් එක්කෙනෙක් අවුත් මට කතා කොට
මෙහි එන්න. බොහෝ ජල පිට හිඳින මහා වේශ්‍යාවගේ විනිශ්චය ඔබට පෙන්වන්නෙමි. පොළොවේ රජවරු ඈ සමග වේශ්‍යාකම් කළෝය. පොළොවේ වැසියෝද ඇගේ වේශ්‍යාකම් නමැති මුද්‍රික පානෙන් මත් වුණෝය.
යී කීවේය. දේවදූතයා ආත්මයානන්ගේ ආනුභාවයෙන් මරු කතරකට මාගෙන ගියේය. එහි රතුම රතු මෘගයකු පිට ස්ත්‍රියක වාඩි වී සිටිනු මම දිටීමි. ඒ මෘගයා දේවාපහාස නාමවලින් පිරී සිටියේ. ඌට හිස් සතක්ද අං දසයක්ද විය. ඒ ස්ත්‍රිය රත් නිල් හා තද රතු වස්ත්‍ර හැඳ රන් මුතු මැණික් ආභරණවලින් සැරසී සිටියාය. පිළිකුල් කමින්ද ඇගේ අශික්ෂිත වේශ්‍යා කමින්ද පිරුණු රන් කුසලානක් ඇ අතීවිය. ඇගේ නලල පිට
මහා බබිලෝනිය පොළවේ වේශාවන්ගේද පිළිකුල්කම්වලද මව
යන ගුප්ත නාමයක් ලියා තිබිනි. ඒ ස්ත්‍රිය සැදැහැවතුන්ගේද ජේසුස් වහන්සේ නමින් දිවි පිදූවන්ගේද ලෙයින් මත්ව සිටියාය. ඈ දුටු විට මම අතිශයින් පුදුම වීමි. දේවදූතයා මට කතා කොට
ඔබ පුදුම වූයේ මන්ද? ස්ත්‍රියගේද ඇය උසුලාගෙන යන හිස් සතක් හා අං දසයක් ඇති රුගයාගේද අභිරහස ඔබට කියමි.
යී පැවසීය. ඔබ දුටු මෘගයා වරක් ජීවත්ව සිටියේ. දැන් නැත. ඌ පාතාලයෙන් නැගී එන්නටද විනාශයට යන්නටද සිටින්නේ. ලෝකාරම්භයේ සිට ජීවන පොතෙහි නම් නොලියවුණු පොළොවෙහි වාසය කරන්නූ මෘගයා සිටි හැටිත් දැන් නැති හැටිත් මතු එන හැටිත් දැක පුදුම වන්නුම.
නැන නුවන අවශ්‍ය වන්නේ මෙතැනදීය. හිස් සතනම් ස්ත්‍රිය වාඩි වී සිටින කඳු සතය. තවද ඒ හිස් සත රජවරු සත් දෙනෙකි. පස් දෙනෙක් මලාහ, එක් කෙනෙක් තවම සිටින්නේය. අනෙක් තැනැත්තා තවම පැමිණියේ නැත. ඔහු පැමිණි කල ටික කලක් පමණක් සිටිය යුතුය. ජීවත්ව සිටියා වූද දැන් නැත්තා වූද මෘගයා සත් දෙනාගෙන් එකෙකු වන අතර අටවැනියෙක්ද වේ. ඔහු විනාශයට යන්නේය. ඔබ දුටු අං දසය නම් තවම රජකම නොලත් රජවරු දස දෙනෙකි. එහෙත් ඔවුහු මෘගයා සමග එක පැයකට පමණක් රජවරුන් ලෙස රාජ බලය ලබන්නෝය. මොවුහු එකම අරමුණක් ඇතිව තමන්ගේ පරාක්‍රමයත් බලයත් මෘගයාට දෙති. මොවුහු බැටළු පෝතකයානන්ට විරුද්ධව යුද්ධ කරන්නාහ. එහෙත් බැටළු පෝතකයානෝ ඔවුන් පරාජය කරන සේක මන්ද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන් වහන්සේය. රජවරුන්ගේ රජානෝය. උන්වහන්සේ සමග සිටින කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝද ඒ ජයග්‍රහණයට පංගුකාරයෝ වන්නාහ.
ඔහු මට තවදුරටත් කතා කොට
වේශ්‍යාව වාඩි වී සිටි තැන ඔබ දුටු ජලය නම් මනුෂ්‍ය වර්ගයෝද ජනතාවෝද ජාතීහුද භාෂාවෝද වෙති. ඔබ දුටු අං දසය හා මෘගයා නම් වේශ්‍යාවට වෛර බැඳ ඈ සහ මුලින්ම නග්න කර ඇගේ මාංශ කා ඈ මුළුමනින් ගින්නෙන් දවන අය වෙති. මන්ද දෙවියන් වහන්සේගේ වචනය ඉෂ්ට වන තුරු උන් වහන්සේගේ කැමැත්ත කිරීමට තමන්ගේ රාජ්‍යය එක්සිත්ව මෘගයාට දෙන ලෙස උන්වහන්සේ ඔවුන්ගේ සිත් කැමැති කර වූ සේක. ඔබ දුටු ස්ත්‍රියනම් පොළොවේ රජුන් කෙරෙහි රජකම් කරන මහා නගරය
යී කීවේය. එලිදරව්ව 18 වන පරිච්ඡේදය. ඉන් පසු තවත් දේව දූතයෙකු මහා බලයෙන් යුක්තව ස්වර්ගයෙන් බැස එනු දිටිමි. ඔහුගේ තේජස්රීයෙන් පොළව ඒකාලෝක විය. ඔහු මහහඬින් මොරගසා,
මහා බබිලෝනිය වැටුණාය! මහා බබිලෝනිය වැටුණාය! ඈ දුෂ්ටාත්මයන්ගේ වාසභවනයක්ද, සියලු අශුද්ධාත්මයන්ගේ සියලු තුච්ච පිළිකුල් පක්ෂීන්ගේ හිරගයක් දුවයි. මන්ද සියලු ජාතිහු ඇගේ තදබල කාමරාගේ නමැති මධ්‍යසාරය පානය කළහ. මිහිපිට රජවරු ඈ සමග කාම මිත්‍යාචාරය කළහ. දේශාන්තර වෙළෙන්දෝ ඇගේ සැප ජීවිකාවේ අධිකතමින් ධනවත් වූහ.
යී කීය. තවද මෙසේ කියන හඬක් ස්වර්ගයෙන් මට ඇසිනි.
මාගේ සෙනගෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ වසංගත වලට අසු නොවන පිණිසත් ඇගෙන් ඉවත්ව එන්න. මන්ද ඇගේ පාප අහස උසට ගොඩ ගැසී ඇත. දෙවියන් වහන්සේ ඇගේ අපරාධ අමතක නොකලසේක. ඈ කළ ලෙසම ඈතත් කරන්න. ඇගේ ක්‍රියා අනුව දෙගුණයක් ඈත දෙන්න. ඈ මිශ්‍ර කර දුන් පාත්‍රය දෙගුණයකින් දැඩි කර ඈත දෙන්න. ඇගේ ආත්ම වර්ණනාවේ හා සැප ජීවිකාවේ ප්‍රමාණයට ඈත ශෝකයේද වද වේදනාද දෙන්න. මන්ද
මම රැජිනක් රැජමින්, මම වැන්දඹුවක් නොවෙමි. ශෝකය කිසි දිනක නොවිඳිමි.
ඊ ඈ තමාටම කියා ගන්නීය. එබැවින් මාරක රෝගද ශෝකයද සාගතයද යන ඇගේ පීඩා එක දවසේම ඈත පැමිණෙන්නේය. ඈ සහ මුලින්ම ගින්නෙන් දවනු ලබන්නීය. මන්ද ඈ විනිශ්චය කළ දෙවි ස්වාමීන් වහන්සේ බල සම්පන්නය.
ඈ සමග කාම මිත්‍යාචාරය කළ සැප ජීවිකාවෙන් විසූ පොළොවේ රජවරු ඈ දවාලන ගින්නේ දුම දකිනකන් ඇගේ වේදනාවට බයින් ඈතින් සිට,
අහෝ අහෝ, බබිලෝනිය නම් මහා නුවර, බලවත් නුවර, එක පැයකින් තිගේ විනාශය පැමිණියේය.
ඊ කියමින් හඬා වැළපිති. කිසිවෙකු තමන්ගේ වෙළඳ භාණ්ඩ තවදුරටත් මිලදී නොගන්නා බැවින් දේශාන්තර වෙළෙන්දෝ ඈගෙන හඬා ශෝක වෙති.
ඒ බඩු නම් රන් රිදි භාණ්ඩ, මුතු මැණික්, සිනිඳු රෙදි, රත්නිල් වස්ත්‍ර, පට රෙදි, රතු විල්ලූද, නානාවිද සුවඳ දැව, ඇද්දත් බඩු, ඉතා අනර්ගලීයෙන්ද, ලෝකඩින්ද, යකඩින්ද, කිරිගරුඩෙන්ද සෑදූ විවිධ බඩු, කුරුඳු, කුළුබඩු, සුගන්ධ ද්‍රව්‍ය, සුගන්ධ රස, තුවරලා, මුද්‍රික පානය, තෙල්, සිහින් පිටි, ධාන්‍ය, මහිෂයන්, බැටලුවන්, අසුන් සහ රත, වහලුන් හා මිනිස් ජීවිත යන මේවාය.
තී හදින් පැතූ යස ඉසුරු තී කෙරෙන් පහවී ගියේය. තිගේ සුකෝපභෝගී බව හා මනා පෙනුම යළි නොවෙනසේ සදහටම විනාශ වී ඇත.
ඊ ඔහු කියති. ඈ නිසා ධනවත් වූ මේ බඩු විකුණු වෙළෙන්දු ඈ විඳින දුක් පීඩාවට බයින් තැතිගෙන ඈතින් සිට,
අහෝ අහෝ මහා නුවර, සිනිඳු රෙදි රත්නිල් හා රතු විල්ලූද හැඳ, රන් හා මුතු මැණික් වලින් සැරසුණු නුවර, එක පැයකින් මේ පමණ මහා ධන සම්භාරයක් නැති වී ගිය හැටි.
ඊ කියමින් හඬා වැළපෙති. සියලු නෞපතියෝද මගීහුද නාවිකයෝද මුහුදෙන් ජීවිකාව කරගන්නෝද ඈතින් සිට ඈ දවාලන ගින්නේ දුම දැක,
මේ මහත් නුවරට සමාන නුවරක් තවත් ඇද්ද?
ඊ කියමින් මොර ගැසී ඔහු තමන්ගේ හිස් මත ධූලි දමාගෙන හඬා වැළපෙමින්,
අහෝ අහෝ, ඒ මහා නුවර ඇගේ වස්තුව හේතු කොටගෙන මුහුදේ නැව් වැඩි සියල්ලෝ ඇගෙන් ධනවත් වූහ. එක පැයකින් ඈ නැති නාස්ති වී ගිය හැටි.
කියා මොර ගැසුවෝය.
ස්වර්ගේනි සදහවතුනි, ප්‍රේරිතවරුනි, දිවසිවරුනි, ඒ ගැන ප්‍රීතිවන් මන්ද ඈ ඔබට කළ වරද ගැන දෙවියන් වහන්සේ ඈ විනිශ්චය කළ සේක.
එවිට බලසම්පන්න දේවදූතෙක් මහා ඇඹරුම් ගලක් වැනි ගලක් ගෙන මෙසේ කියමින් එය මුහුදේ හෙළීය.
මෙලෙස ඒ මහා නුවර වූ බබිලෝනිය දරුවු අයුරින් හෙලා දමනු ලබන්නේය. එය නැත්තටම නැති වී යයි. වීණා වාදකයන්ගේද, ගන්ධර්වයන්ගේද, නලාකාරයන්ගේද, හොරණෑකාරයන්ගේද ගීත නාදයේ තීතුල තවත් නොඇසි. කොයි ආකාර කර්මාන්තකාරයෙක්වත් තීතුල තවත් දකින්න නොලැබේ. ඇඹරුම් ගලේ හඬ තීතුල තවත් නොඇසි. පහනක එළිය තීතුල තවත් නොබැබලේ. මනාලයාගේ මනාලියගේ හඬ තීතුල තවත් නොඇසේ. තීගේ වෙළෙන්දෝ පොළවේ උත්තමයෝව සිටියෝය. තීගේ අණවිද වලින් සියලු ජාතීහු මුලා කරනු ලැබුවෝය. දිවසිවරයන්ගේද සැදැහැවතුන්ගේද මිහිපිට මරණු ලැබූ සියල්ලන්ගේද ලේ ඈතුල දක්නා ලදී.
එලිදරව්ව 19 වන පරිච්ඡේදය. ඉන්පසු ස්වර්ගයේ විශාල පිරිසකගේ මහා හඬක් මට ඇසිනි. ඔව්හු මෙසේ කීහ.
හලෙලූයා! විමුක්තියද, මහිමයද, බලයද අපගේ දෙවියන් වහන්සේට හිමිය. මන්ද උන් වහන්සේගේ විනිශ්චය නිවැරදිය, සාධාරණය. සිය වේශ්‍යා කවින් මොනව දූෂණය කළ ප්‍රසිද්ධ වේශ්‍යාව උන් වහන්සේ විනිශ්චය කළසේක.
තමන් වහන්සේගේ මෙහෙකරුවන් මැරීම ගැන ඈට විපාක දුන්සේක.
තවවරක් ඔව්හු,
හලෙලූයා!
ඇගේ දුම සදහටම නගින්නේය.
යී කීහ. තවද කුල දෙටුවෝ 24 දෙනාද, ජීවමාන සත්වයෝ 4 දෙනාද වැඳ වැටි.
ආමෙන්! හලෙලූයා!
කියමින් සිංහාසනයේ වැඩහුන් දෙවියන් වහන්සේට නමස්කාර කළහ. තවද
අපේ දෙවියන් වහන්සේගේ සියලු සේවකයනි, උන් වහන්සේට පිය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන් වහන්සේට ප්‍රශංසා කරන්න.
මේ කියන හඬක් සිංහාසනයෙන් නික්මි. එවිට විශාල ජන සමූහයකගේ ඝෝෂාව මෙන්ද, සමුද්‍ර ඝෝෂාවක් මෙන්ද බලවත්
හෙන හඬක් මෙන්ද ශබ්දයක් මට ඇසිණි. ඒ අහන මෙසේ කීය.
හලෙලූයා!
අපගේ සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්සේ රජකම් කිරීමට පටන් ගෙන ඇත.
අපි අතිශයින් ප්‍රීති සන්තෝෂ වෙමු. උන්වහන්සේට ගෞරවය පිරිනමමු. මන්ද බැගලු පෝතක යානන්ගේ සරණ මංගල්‍යය පැමිණව ඇත. උන්වහන්සේගේ මනාලිය සැරසී සිටින්නීය. බැබලෙන පිරිතුරු සිනිඳු වස්ත්‍රයෙන් සැරසෙන්නට ඈත අවසර දී ඇත.
සිනිඳු වස්ත්‍රවලින් සැදැහැවතුන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා හඟවනු ලැබේ.
එවිට දේවදූතයා මට කතා කොට,
"බැටළු පූතකයාණන්ගේ සරණ මංගල්‍ය භෝජනයට කැඳවනු ලැබුවෝ භාග්‍යවන්තයෝ" කියා ලියන්නේ
යී කීය.
"දෙවියන් වහන්සේගේ මේ වචන සත්‍යය"
යී තවදුරටත් ඔහු මට කීය. එවිට නමස්කාර කරන පිණිස මම ඔහුගේ පාමුල වැටුනෙමි. එහෙත් ඔහු,
"මට නමස්කාර නොකරන්න. මම ඔබද ඔබේ සහෝදරයන්ද සමග හවුල් සේවකයෙක් වෙමි. ජේසුස් වහන්සේ දරූ සාක්ෂිය අප හැම සතුය. ඔබ දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කළ යුතුය."
යී මට කීය, "ඒ ජේසුස් වහන්සේ දරූ සාක්ෂිය දිවැසිවරයන්ගේ ජීව බලය වන බැවින්." එවිට ස්වර්ගය ඇරී තිබෙනු දිතිමි. එහි සුදු අශ්වයෙක් සිටියේ. විශ්වාසය, සත්‍යය යන නම් දරන තැනන් වහන්සේ ඌ පිට වැඩහුන්සේ. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන සේක, යුද්ධ කරන සේක. උන්වහන්සේගේ නේත්‍ර අග්නි ජාලාමෙන්, උන්වහන්සේගේ හිස මත බොහෝ කිරුළු ඇත. උන්වහන්සේ හැර අන් කිසිවෙකු නොදන්නා නාමයක් එහි ලියා ඇත. ලෙයින් පෙඟුණු වස්ත්‍රයක් උන්වහන්සේ ඇඳ සිටිසේක. දෙවියන් වහන්සේගේ ධර්මයානු යයි උන්වහන්සේට කියන ලදී. ස්වර්ගීක යුද්ධ සේනාවූ සුදු සිනිඳු පිවිතුරු වස්ත්‍ර හැඳ සුදු අශ්වයන් පිට උන්වහන්සේ පසුපස්සේ ගියහ. ජාතීන්ට පහර දෙනු පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මී, උන්වහන්සේ යගදාවකින් ඔවුන් පාලනය කර සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදහස නැමැති මිදියන්ත්‍රයේ මිදි මණිනසේ. උන්වහන්සේගේ වස්ත්‍රයෙහිද කලවයෙහිද
රජවරුන්ගේ රජය, ස්වාමිවරුන්ගේ ස්වාමීය
යන නාමය ලියා තිබේ. තවද හිරු මණ්ඩලෙහි දේවදූතයෙකු සිටිනු දිතින්. ඔහු මැද අහසේ පියාසර කරන සියලු පක්ෂීන්ට මහා හඬකින් මොරගසා,
"තෙපි රජුන්ගේ මස්ත, සේනාධිපතීන්ගේ මස්ත, බලවත් මිනිසුන්ගේ මස්ත, අශ්වයන්ගේ අශ්වාරෝහකයන්ගේ මස්ත, දාස නිර්දාස ලොකු කුඩා සියලු මිනිසුන්ගේ මස්ත කන පිණිස දෙවියන් වහන්සේගේ මහා මංගල්‍ය භෝජනයට පැමිණ එක්වස්මයෝ"
යයි කීය. අශ්වාරෝහක තැනන් වහන්සේටත් උන්වහන්සේගේ යුද්ධ සේනාවටත් විරුද්ධව සටන් කිරීමට මෘගයාද මිහිපිට රජවරුන්ද ඔවුන්ගේ යුද්ධ සේනාද රැස්ව සිටිනු මම දිටිමි. එකල මෘගයාද ඌ ඉදිරියෙහි හාස්කම් කර උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාර කළවුන් රැවටූ බොරු දිවැසිවරයාද අල්ලාගනු ලැබූහ. ඔවුහු දෙදෙනාම ගින්ද ගමින් දැවෙන ගිනි විලට පණ පිටින් හෙලනු ලැබූහ. සෙසු අය අශ්වාරෝහක තැනන් වහන්සේගේ මුඛයෙන් නික්මුණු කඩුවෙන් මරණු ලැබූහ. සියලු පක්ෂීහු ඔවුන්ගේ මාංශ ගිජු ලෙස ගිල දැමූහ. එලිදරව්ව විසිවන පරිච්ඡේදය. තවද පාතාලයේ යතුරුද මහත් දම් වැලක්ද අතින්ගත් දේව දූතයෙකු ස්වර්ගයෙන් බැස එනු දිටිමි. ඔහු යක්ෂයාද සාතන්ද වන පුරාතන සර්පයා හෙවත් ඒ මකරා අල්ලා අවුරුදු දහසකට බැඳ තැබීය. ඒ අවුරුදු දහස කෙලවර වන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස ඔහු පාතාලයට හෙලා එය වසා මතුපිට මුද්‍රා තැබීය. මින් පසු මඳ කලකට ඔහු මුදා හැරිය යුතුය. එවිට සිංහාසන දිටිමි ඒවායේ හිඳගත්ත උන්ට විනිශ්චය කිරීමේ වරම දෙන ලද්දේය. තවද ජේසුස් වහන්සේගේ සාක්ෂිය නිසාත් දෙවියන් වහන්සේගේ වචනය නිසාත් හිස් ගසා දමනු ලැබුවන්ගේද මෘගයාටවත් උගේ රූපයටවත් නමස්කාර නොකළ උගේ සලකුණ සිය නලල්වල හා අත්වල නොදැරූ තැනැත්තන්ගේද ආත්මයන් දිටිමි. ඔවුහු යළි ජීවනය ලබා ක්‍රිස්තුන් වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම් කළහ.
මලා වූ සෙසු අය අවුරුදු දහස කෙලවර වන තුරු ජීවනය නොලැබූහ. මේ පළමුවන පුනරුජ්ජීවනය වේ. පළමුවන පුනරුජ්ජීවනයට පංගුකාරකම ඇති තැනැත්තා භාග්‍යවන්තයෙකි, සැදැහැවතෙකි. දෙවන මරණයට ඔවුන් කෙරෙහි බලයක් නැත. ඔවුහු දෙවියන් වහන්සේගේත් ක්‍රිස්තුන් වහන්සේගේත් පූජකයෝව උන් වහන්සේ හා සමග අවුරුදු දහසක් රජකම් කරන්නෝය. අවුරුදු දහස කෙලවර වූ පසු සාතන් තමාගේ සිරගෙයින් මුදනු ලැබ පොළොවේ සතර දිශාවේ සිටින ගොග් සහ මාගොග් යන ජාතීන් මුලා කරනු පිණිසද ඔවුන් යුද්ධයට රැස් කරනු පිණිසද නික්ම එන්නේය. ඒ ජාතීන්ගේ ගණන මුහුදේ වැලි මෙන්ය. ඔවුහු පොළොවේ සෑම දිශාවලම පැතිර ගොස් සැදැහැවතුන්ගේ කඳ උරද ප්‍රියමනාප නුවරද වටලා ගත්හ. එවිට ස්වර්ගයෙන් ගිනි බැසවුත් ඔවුන් වනසා දැමීය. එවිට ඔවුන් මුලාවට පත් කළ යක්ෂයා, මුර්ගයා හා බොරු දිවැසිවරයා සිටින ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විලට හෙලනු ලැබීය. ඔවුහු සදහටම දිවාරෑ දෙකි දරුණු ලෙස වදයට පත් කරනු ලබන්නෝය.
තවද විශාල ධවල සිංහාසනයක්ද එහි වැඩහුන් තැනන් වහන්සේද දිටිමි. උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළවත් පලා ගියේය. ඒවායේ ලකුණක්වත් ඉතිරි නොවීය. මලා වූ ලොකු කුඩා සියල්ලන් සිංහාසනය ඉදිරියේහි සිටිනු දිටිමි. පොත්ද දිග හරිනු ලැබීය. ජීවන පොත වන තවත් පොතක්ද දිග හරිනු ලැබීය. පොතේ ලියා තිබෙන හැටියට ඒ මියගිය අය තමන්ගේ ක්‍රියා අනුව විනිශ්චය කරනු ලැබේ. මහමුහුද එහි වූ මලවුන් භාර දුන්නේය. මරණයත් පාතාලයත් එහි උන් මලවුන් භාර දුන්නේය. ඔවුහු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබූහ. මරණයත් පාතාලයත් ගිනිවිලට හෙලන ලද්දේය. මේ ගිනිවිල දෙවන මරණය වේ. යමෙකුගේ නම ජීවන පොතෙහි ලියවී නැති බව සම්භවීද
ඔහු ගිනි විලක හෙලනු ලැබීය. එලිදරව්ව 21 වන පරිච්ඡේදය. ඉන්පසු මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දිටිමි. පළමු අහසත් පළමු පොළොවත් පහව ගියේ මුහුදද තවත් නොවීය. තවද තමාගේ ස්වාමි පුරුෂයාට සරසන ලද මනාලියක මෙන් සූදානම් කරනු ලැබූ ශුද්ධ නගරය වන අලුත් ජෙරුසලම දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු දිටින් සිංහාසනයෙන් මහා හඬක් මෙසේ කියනු ඇසීම.
මෙන්න දෙවියන් වහන්සේගේ වාස භවනය මනුෂ්‍යයන් සමගය. උන් වහන්සේ ඔවුන් සමග වාසය කරන සේක. ඔවුහු උන් වහන්සේගේ සෙනග වන්නෝය. දෙවියන් වහන්සේම ඔවුන් සමග වැඩවසමින් ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන සේක. උන් වහන්සේ ඔවුන්ගේ දෙනෙතින් සියලු කඳුළු විස දමන සේක. මරණය තවත් නැත. වැළපීමද හැඳීමද වේදනාවද තවත් නැත. ඒ පළමු පිළිවෙල පහව ගිය බැවිනි.
එවිට සිංහාසනයෙහි වැඩහුන් තැනන් වහන්සේ කතා කොට,
"මලව මම සියල්ල අලුත් කරමි."
යී වදාළසේක. උන්වහන්සේ තවදුරටත් කතා කොට,
"ලියන්න. මන්ද මේ වචන විශ්වාස කටයුතුය. සැබෑමය."
යී වදාළසේක. උන්වහන්සේ මට කතා කොට,
"ඒවා ඉෂ්ට වී ඇත. මම අල්පා සහ ඔමෙගාය, ආරම්භය සහ අවසානයය. පිපාස ඇත්තාට මම ජීවනදිය උල්පතෙන් නොමිලයේ පොන්නට දෙන්නෙමි. ජයග්‍රාහකයාගේ උරුමය එයයි. මම ඔහුගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහු මාගේ පුත්‍රයා වන්නේ. එහෙත් බියසුල්ලෝද අවිශ්වාසිකයෝද දුරාචාරීහුද මිනීමරන්නෝද කාම මිත්‍යාචාරීහුද අනවින කරන්නෝද රූප වඳින්නෝද සියලු ආකාර මුසාවාදීහුද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝය. එය දෙවන මරණය."
යී මට වදාළසේක. අන්තිම වසංගත සතෙන් පිරුණ පාත්‍ර සත දැරූ දේවදූතයන් සත් දෙනාගෙන් එක් තැනැත්තෙක් මා වෙත පැමිණ,
"එන්න. බැටළු පෝතකයාණන්ගේ බිරිඳ වන මනාලිය ඔබට පෙන්වන්නෙමි."
යී කීය. ආත්මයාණන්ගේ ආනුභාවයෙන් ඔහු මහ උස්කන්දකට මා ගෙන ගොස් ශුද්ධ නගරය වූ ජෙරුසලම දේව තේජසින් විරාජමානව දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මට පෙන්වීය. ඒ නගරයේ දීප්තිය ඉතා අනර්ග මාණික්කයක් මෙන් එනම් පලිඟු මෙන් විනිවිද පෙනෙන සූර්යකාන්ත ගලක් මෙන් විය. වාසල් දොරටු 12කින් යුත් මහ උස් පවුරක් එය වටේ තිබිණි. ඒ දොරටු ළඟ දේවදූතයෝ 12 දෙනෙක් වූහ. ඒවා පිට ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍ර 12 නාම ලියා තිබිණි. නැගෙනහිරෙන් දොරටු 3ක්ද, උතුරෙන් දොරටු 3ක්ද, දකුණෙන් දොරටු 3ක්ද, බස්නාහිරෙන් දොරටු 3ක්ද විය. නුවර පවුරෙහි අත්තිවාරම් 12ක් විය. ඒවා පිට බැටළු පෝතකයාණන්ගේ ප්‍රේරිතයන් 12 දෙනාගේ නාම 12 ලියා තිබිණි.
මා සමඟ කතා කළ දේව දූතයාට නගරයද එහි වාසල් දොරටුද එහි පෞරද මනින පිණිස රණින් කළ මිනුම් දණ්ඩක් තිබිනි. මේ නගරය සම චතුරස්රය. එහි දිගත් පළලත් එක සමානය. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේය. එය කිලෝමීටර් 2400ක්ය. එහි දිග පළල හා උස එක සමානය. ඔහු එහි පෞරද මැන්නේය. එය මීටර් 60ක් විය. දේවදූතයා මැන්නේ ඔහු භාවිත කළ සම්මත මිම්මෙනි. එහි පෞර සූර්යකාන්තවලින් ගොඩනඟා තිබුණේය. නගරයද වීදුරුමෙන් පැහැදිලිව පෙනෙන පවිත්‍ර රණින් විය. නුවර පෞරේ අත්තිවාරම් වයිවර්ණ මැණික් ගලින් සරසා තිබිනි. පළමුවන අත්තිවාරම සූර්යකාන්තය, දෙවැන්න ඉන්ද්‍රනීල මාණික්කයය, තුන්වැන්න අගස්තිය, සතරවැන්න මරකතය, පස්වැන්න නකමාණික්කය, සවැන්න ලෝහිතංකය, සත්වැන්න රන්කාන්තිය, අටවැන්න වෛදූර්යය, නවවැන්න පුෂ්පරාගය, දසවැන්න ගෝමේදය, එකොළොස්වැන්න පද්මරාගය, දොළොස්වැන්න අඹතේස්තය. දොරටු දොළොස මුතු දොළොසකි. එක එක දොරටුව එක එක මුතු ඇටයකින් සාදා තිබිනි. නුවර වීදිය විනිවිද පෙනෙන වීදුරුමෙන් පිරිසිදු රන්. මම එහි දේව මාලිගාවක් නොදිතිමි. මන්ද සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්සේත් බැටළු පෝතක යානෝත් ඒ දේව මාලිගාව වූ සේක. දේව තේජසින් නුවර ආලෝක වූ බැවින්ද, බැටළු පෝතක යානන් එහි පහනවන බැවින්ද, එහි සූර්යයාගේ හෝ චන්ද්‍රයාගේ හෝ බැබලීමක් අවශ්‍ය නැත. ජාතිහු එහි ආලෝකයෙහි ඇවිදිති. පොළොවේ රජවරු ස්වකීය තේජස ඊට ගෙනින්නාහුය. එහි දොරට දවාලේ විවෘතව ඇත. ඒවා කිසි සේත් වසනු නොලබන්නේ. මන්ද එහි රාත්‍රියක් නොවන්නේ. ඔවුහු ජාතීන්ගේ ගෞරවය හා ශ්‍රීවිභූතිය ඊට ගෙනෙන්නෝය. අපවිත්‍ර දෙයක්වත් පිළිකුල් දේ කරන බොරු කියන කිසිවෙක්වත් එහි ඇතුළු නොවන්නෝය. ඒ නගරයට ඇතුළු වන්නේ බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතෙහි නම් ලියා ඇති අය පමණකි. එලිදරව්ව 22 පරිච්ඡේදය. දේවදූතයා දෙවියන් වහන්සේගේද බැටළු පෝතකයාණන්ගේද සිංහාසනයෙන් ගලා එන පලිඟුමෙන් විනිවිද දිලෙන ජීවනදායක වතුර ඇති ගංගාවක් මට පෙනුණි. එහි වීදිය මැද ගඟ දෙපස මසකට වරක් බැගින් 12 මුරයක් පළදරන ජීවන වෘක්ෂය පිහිටා තිබිනි. ඒ වෘක්ෂයේ කොළ ජාතීන්ගේ සුවය සඳහාය. කිසි සාපයක් තවත් එහි නොවන්නේ. දෙවියන් වහන්සේගේද බැටළු පෝතකයාණන්ගේද සිංහාසනය එහි වන්නේය. උන්වහන්සේගේ සේවකයෝ උන්වහන්සේට නමස්කාර කරන්නෝය. ඔවුහු උන්වහන්සේගේ මුහුණ දකින්නෝය. උන්වහන්සේගේ නාමයද ඔවුන්ගේ නලල්වල ඇත. එහි රාත්‍රියක් තවත් නොවන්නේය. පහන් ආලෝකයවත් සූර්යාලෝකයවත් ඔවුන්ට අවශ්‍ය නැත. මන්ද දෙවි ස්වාමීන් වහන්සේ ඔවුන්ට ආලෝකය දෙන සේක. ඔවුහු සදහටම රජකම් කරන්නෝය. එවිට දේවදූතයා මට කතා කොට,
මේ වචන විශ්වාස කටයුතුය සැබෑය. මද කලෙකින් සිදුවන්නට යනදී තමන්ගේ සේවකයන්ට පෙන්වනු පිණිස දිවැසිවරුන්ට ආනුභාවය දුන් දෙවි ස්වාමීන් වහන්සේ ස්වකීය දූතයා එවූසේක. මෙන්න මම ඉක්මනින් එමි.
යී කීය.
මේ පොතේ සඳහන් දිවැස්වැකි රක්ෂා කරන්නා භාග්‍යවන්තයෙකි.
යී උන්වහන්සේ වදාරන සේක. මේ සියල්ල ඇසූ දුටු තැනැත්තා ජොහන් වන මමය. එවිට මා ඇසූ දුටු දේ මට පෙන් වූ දේවදූතයාට නමස්කාර කරන පිණිස මම ඔහුගේ පාමුල වැටුනෙමි. ඔහු මට කතාකොට,
මට නමස්කාර නොකරන්න. මම ඔබේද ඔබේ සහෝදර දිවැසිවරයන්ගේද මේ පොතේ වචන පිළිපදින්නන්ගේද හවුල් සේවකයෙක් වෙමි. දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කරන්න.
යී කීය. තවද ඔහු මට කතාකොට,
මේ පොතේ ඇති දිවැස් වැකි රහසේ තබා නොගන්න. මන්ද නියමිත කාලය ආසන්නය. නපුරුකම් කරන්නා නපුරුකම් කරමින්ද, අපිරිසුදුකම් කරන්නා අපිරිසුදුකම් කරමින්ද සිටීවා. දමිටු තැනැත්තා දමිටු ක්‍රියා කරමින්ද, ශුද්ධ තැනැත්තා ශුද්ධවන්ත කමෙහි පවතිමින්ද සිටීවා.
යී කීය.
මෙන්න මම ඉක්මනින් එමි. එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව විපාක දීම මා සතුව ඇත. මම අල්පා සහ ඔමෙගාය. මම පළමුවැන්නා සහ අන්තිමයාය. ආරම්භය සහ අවසානයය.
යී උන්වහන්සේ වදාරන සේක. ජීවන වෘක්ෂයට ළඟාවීමට අයිතිය ලැබෙන පිණිසත්, වාසල් දොරටුවලින් නගරයට ඇතුළුවන්නට හැකිවන පිණිසත්, තමන්ගේ සලු සෝදා ගන්නා තැනැත්තෝ භාග්‍යවන්තයෝය. එහෙත් නුවරින් පිටත සිටින්නෝ නම් බල්ලෝද අනවින කරන්නෝද කාම මිත්‍යාචාරීහුද මිනී මරන්නෝද රූප වඳින්නෝද මුසාවට ප්‍රියකොට එය භාවිත කරන්නෝද යන මොව්හිය.
ජේසුස් වහන්සේ වන මම සභාවන්ගේ යහපත උදෙසා මේ දේවල් ප්‍රකාශ කරන පිණිස මාගේ දූතයා එවීමි. මම වනාහි දාවිද්ගේ වංශයේ මුලද එයින් පැවත එන්නාද වෙමි. මම සුදිලෙන පහන්තරුව වෙමි.
ආඥානන් වහන්සේද මනාලියද එන්නැයි කියති. අසන්නෝද එන්නැයි කියත්වා. පිරිපහසය ඇත්තෝද එත්වා. කැමැති කෙනෙක් ජීවන පැන් නොවිලේ ගනිත්වා.
මේ පොතේ සඳහන් දිවැස් වැකි අසන සියල්ලන්ට මම මෙය සහතික ලෙස කියමි. යමෙක් ඒ වචනවලට යමක් එකතු කරන්නේ නම් දෙවියන් වහන්සේ මේ පොතේ ලියන ලද වසංගත ඔහුට එකතු කරන සේක. යමෙක් මේ පොතේ දිවැස් වැකිවලින් යමක් අහක් කරන්නේ නම් මේ පොතේ සඳහන් ජීවන වෘක්ෂයේද ශුද්ධ නුවරේද පංගුකාරකමින් දෙවියන් වහන්සේ ඔහු පහ කරන සේක. මේ කාරණා ගැන සාක්ෂි දරන තැනන් වහන්සේ,
සැබවින්ම මම ඉක්මනින් එමි.
යී වදාරන සේක. ආමෙන්. ජේසුස් ස්වාමීන් වහන්ස වැඩිය මැනව. ජේසුස් ස්වාමීන් වහන්සේගේ කරුණාව සියල්ලන් සමග වේවා.